ද එහෙමනම් මහා සංඝ රත්නයේ අවසරයි අපි එහෙමනම් කතා කරගෙන ගියේ මාගන්ධිය සූත්‍රය නේද අපි මෙතෙන් එනකන් කතා කළා නේද 215 වෙනි ඡේදයට එනකන් ඒ ටික කතා කරගෙන ගියා. එතකොට ඒ වෙනකන් සාරාංශයක් කවුරු හරි කියමු බලන්න. මොකක් වගේද මේ සූත්‍රයේ කතාව වෙන්නේ? කවුද කියන්නේ? කස්සපායසම. නේද? වැඩි හිටියට මේ නේද? සර්ලම තැනද ලැබෙන්න ඕන අග්‍රාසන යාග භෝජනය නේද ඒ වගේ අග්‍ර ප්‍රශ්නයක් වැඩි හිටිතුවන් අහන්න හරි කෙටියෙන් කියමු බලන්න මොකද්ද සූත්‍රයේ කියවුනේ විනාඩියෙන් විතර බොහොම කෙටියෙන් ආ මාගන්ධිය පරිබ්‍රාජකයකි නේ කොහොමද කියපු වචනේ මතකද භූ නහුනෝ සමනෝ ගෝතමෝ නේද මේ දියුණුව නසන්නේක් එහෙම නැත්නම් වෘදිය නසන්නේක් මේ භාග්‍යතුන් වහන්සේ කියලා ඉදොස් කිව්. හරි. ඊට පස්සේ පරිපරිබ්‍රාජය එතනදී භාග්‍යතුන් වහන්සේ මුලින්ම ප්‍රශ්න ටිකක් අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේට මේ දියුණුව නසන්නේ වෘද්ධිය නැති කරන කෙනෙක්, සීමා කරන කෙනෙක් කියලා චෝදනා කරේ මෙන්න මේ හේතු නිසාද? මොකද එතනදී දේශනා කළා යම් කෙනෙක් මේ චක්කු විඤ්ඤාය රූප එහෙම නැත්නම් එහෙන් දකින රූපවලට ඒ දේවල් මුල් කාලේ හොඳට අත්විඳලා පසුව ඒ දේවල් වල නියම ස්වභාවය යථා ස්වභාවය තේරුම් අරගෙන ඒ දේවල් කෙරෙහි ඇලීමක් නැතුව වාසය කරනවා නම් ඒ කිනාට ඒ වචනය කියන්න සුදුසුද කියලා අහනවා නේද දැන් මුලින්ම ඊට කලින් ඇහුවේ අර ඇහෙන් රූප දැකලා ඒ රූපවල ඇලෙන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ අවවාද කරනවා ඒ නිසාද ඒ වචනය කිව්වේ ඒ විදිහට ඒ සියලුම ආරම්භන ගැන අහනවා ඊට පස්සේ ඒවට ඔව් කියවයින් පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ ආපහු දේශනා කරන්නේ එතකොට යම් කෙනෙක් ඉන්නවා ඒ කෙනා අර විදියටම මුලින් ඒ දේවල් හොඳට අත්විඳලා එහින් රූප හොඳට අත්විඳලා අත්දැකලා පසුව ඒවයි නියම ස්වභාවය දැනගෙන ඒවා ඒවට තියෙන තෘෂ්ණාව දුරු කරනවා ඒවා ප්‍රාර්ථනා නොකර ඉන්නවා එතකොට ඒ කෙනා මේ විදියට දියුණුව නැති කරන කෙනෙක් සීමා කරන කෙනෙක් කියලා කියන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඊට පස්සේ උත්තර දෙන්නේ එහෙම කියන්න බෑ. ඒ කිනාට එහෙම කියන්න බෑ කියලා. පැහැදිලි නේ? ආ. ඊට පස්සේ උපමා කීපයක් දේශනා කළා. ඔක්කොම ඕනේ එකක් කියමු බලන්න. ආ ආ. ආ. ඒ අසනීපව ඉන්න කාලේ පාවිච්චි කරපු බෙහෙත් පාවිච්චි කරන්න යා කැමති වෙන්නේ නැහැ නේද? ඒ ගිනි කවල් පාවිච්චි කරන්න කැමති වෙන්නේ නැහැ නේද? මේ විදිය උපමා ටිකක් දේශනා කළා. ඉතින් ඒ ටික මතක ඇති. අනිත් අයගෙනොත් අපි අහලා බලමුද? නේද? හරි. එතකොට මේ කාමයන්ගේ ආස්වාදය ඊට කලින් කියන්නේ සමුදය අත්ංගමය ආස්වාදය ආදීනවය සහ නිස්සරණය කියලා කරුණු ටිකක් ගැන කියවෙනවනේ. මේ දේවල් ගැන අපි විස්තර කළා නේද? ඒ තියෙන තැනක් ගැනත් අපි කලින් කීවා තවත් සූත්‍රයකේ ගැන තියෙනවා කියලා. කොහෙද? මන සූත්‍රයේදී ගැන තියෙනවා කියලා කිව්වේ තවත් තැනක. මතකද? කීවලා බලන්න ඇති නේද ඒ සූත්‍රය? මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය කියලා සූත්‍රයක් ගැන අපි කිව්වා මතකද? මතකද? ඒක හොඳටම කියවලා බලලා තියෙනවද? පසුව ආපහු ඒ ටිකත් කියව ගන්න. එතනත් එතන අට කතාවේ මේ ගැන අමතර විස්තරයක් තියෙනවා. ඉඩක් ලැබුණොත් අපි පසුව කතා කරමු ඒ ගැන නේද? හරි. එහෙමනම් ඊළඟට අපිට 216 වෙනි ඡේදය තමා කතා කරන්න තියෙන්නේ. තව ටිකයි තියෙන්නේ සූත්‍රයේ නේද? ආ කවුද කියන්නේ? කිමු හේමනම් ඥානෝපමයස්ම කියවමු කොහේද?
අවසරයි සර්. ඒවං උත්තේ මාගණ්ඩියෝ පරිබ්බාජකෝ භගවන්තං නේදද වෝච අච්චරියං බෝ ගෝතම අබ්බූතං බෝ ගෝතම යාව සුභාසිතං චිදං බෝතා ගෝතමේන ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛන්ති මයාපිකෝ ඒතං බෝ ගෝතම සුතං පුබ්බ කාණං පරිබ්බාජකාණං ආචාර්ය පාචර්යාණං වාසමානාණං ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛන්ති තයිදම් බෝ ගෝතම සමේතීති යං පනතේ ඒතං මාගණ්ඩිය සුතං පුබ්බකාණං පරිබ්බාජකාණං ආචාර්ය පාචර්යාණං වාසමානාණං ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරම සුඛාන්ති කතමන්තං ආරෝග්‍යං කතමන්තං නිබ්බාණන්ති ඒවං උත්තේ මාගණ්ඩිය පරිබ්බාජකෝ සඛානේව සුදං ගත්තානි පාණිනා අනෝමජ්ජಂತಿ අනෝමජ්ජති ඉදන්තං බෝ ගෝතම ආරෝග්‍යං ඉදන්තං නිබ්බාණං අහංච බෝ ගෝතම ඒතරහි ආරෝග්‍යෝ සුඛී න මං කිංචි ආබාධති ඉති.
ඊට පස්සේ මොකද්ද වෙන්නේ? තේනවන්ද? දැන් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව දේශනා කළයින් පස්සේ මේ මාගන්ධිය පරිබ්‍රාජකතුමා කියනවා භවත් ගෞතමයන් වහන්සේ මේක හරිම ආශ්චර්යවත් දෙයක්, හරිම අද්භූත දෙයක්. ඉතින් ගෞතමයන් වහන්සේ විසින් මේ විදියට ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමං සුඛං කියලා ඒ කරපු දේශනාව හරිම බොහොම සුභාසිත වචනයක්. මේ වචනය පැරණි පරිබ්‍රාජකීන් විසින්, పూర్ව පරිබ්‍රාජකීන් විසින්, ආචාර්ය ප්‍රාචාර්ය වුණ පරිබ්‍රාජකීන් විසිනුත් මේ විදියට කියලා තියෙනවා. කියලා කියනවා. දැන් ඒ නිසා තමයි මේක මේ හොඳ සුභාසිතයක් කියලා කියන්නේ. තයිදම් බෝ ගෞතම සමීති. ඉතින් ඒ අපේ ඉගැන්වීමත් එක්ක මේ දේශනාව හොඳට සම වෙනවා, ගැළපෙනවා කියලා කියනවා. ඒ නිසා තමයි දැන් මේ සතුටු වෙන්නේ. ඒ කියපු කාරණාවේ අර්ථය ගැන හිතලා නෙවෙයි, අර තමන්ගේ ගුරුවරුත් මේක ඒ විදියට උගන්වලා තිබ්බ නිසා. පැහැදිලිද? එතකොට මේ කාරණාව ඒ පරිබ්‍රාජක දහමෙත් මේ පාඩය කියවිලා තිබිලා තියෙනවා. පැහැදිලිද නේ? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා මේ ඔයගොල්ලන්ගේ ගුරුවරු කියන විදියට ඒ ආරෝග්‍ය කියලා කියන්නේ මොකක්ද? නිර්වාණය කියලා කියන්නේ මොකක්ද? කතමන්තං ආරෝග්‍යං කතමන්තං නිබ්බාණං. අහන්නේ ප්‍රශ්නේ මොකද්ද? එතකොට ඔයගොල්ලන්ගේ ඒ ඉගැන්වීම හැටියට ආරෝග්‍ය කියලා කියන්නේ මොකක්ද? නිර්වාණය කියලා කියන්නේ මොකක්ද? එහෙම කිව්වම මොකක්ද කරන්නේ මේ පරිබ්‍රාජකතුමා? ඉතින් තමන්ගේ අතින් ඇඟ හොම පිරිමැදලා මේ විදියට කිව්වයි කියනවා. ඉදන්තම් භෝ ගෝතම ආරෝග්‍යං ඉදන්තං නිබ්බාන මේ තමයි නිවන මේ තමයි නිරෝගීකම දැන් මම හරිම සුවපත්ව නිරෝගීව ඉන්නවා මට කිසිම ආබාධයක් නැහැ ඒක තමයි නිරෝගීකම ඒක තමයි නිවන කියලා උත්තර දෙනවා පැහැදිලිද ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ දේශනාව කරනවා ඊළඟ ඡේදෙත් කවුරු හරි කියවමු බලන්න
සේයතාපි මාගන්ධිය ජච්ඡන්தோ කුරිසෝ සන සෝන පස්සෙය කන්න සුඛානි රූපානි න පස්සෙය නීලකානි රූපානි න පස්සෙය පීතකානි රූපානි න පස්සෙය ලෝහිතකානි රූපානි න පස්සෙය මංජටකානි රූපානි න පස්සෙය සමවිසමං න පස්සෙය තාරක රූපානි න පස්සෙය ඡන්දසුරියේ
සන්දිම සුරියේ
න පස්සෙය චන්දිම සුරියේ සෝ සුනෙය චක්කුමතෝ බාසමානස්ස චේකං වතබෝ ඕදාතං වත්තං අභිරූපං නිම්මලං සුචීති සෝ ඕදාත පරියේසනං චරෙය තමේනං අඤ්ඤතරෝ පුරිසෝ තේල මලිකිතේන සාහු සාහුලි චීරේන වංචෙය ඉදංතේ අම්බෝ පුරිසෝ ඕදාතං වත්තං අභිරූපං නිම්මලං සුචීති සෝතං පටික්කං හේය පටික්කහෙත්වා පාරුපෙය්‍ය පාරුපෙත්වා අත්තමනෝ අත්තමන වාචං නිච්චාරෙය්‍ය චේකං වතබෝ ඕදාතං වත්තං අභිරූපං නිම්මලං සුචීති
ඊළඟ ඡේදෙත් කවුරු හරි කියවමු වැඩිහිටි පිළිවෙලටම ඕනේ ඉන්න පිළිවෙලට කවුරු හරි කියාගෙන යමු කොහොමයි
තංකින් මඤ්ඤසි මාගණ්ඩිය අපිනුසෝ ජච්ඡන්තෝ පුරිසෝ ජානන්තෝ පස්සන්තෝ අමුං තේල මලිකතං සාහුලි චීරං පටිග්ගං හේය පටිග්ගහෙත්ව පාරුපෙය්‍ය පාරුපෙත්ව අත්තමනෝ අත්තමන වාචං නිච්ඡාරේය චේකං වතබෝ ඕදාතං වත්තං අභිරූපං නිම්මලං සුචීති උදාහු චක්කමතෝ සද්ධා යාති අජානන්තෝ හි භෝ ගෝතම අපස්සන්තෝ සෝ ජච්ඡන්තෝ පුරිසෝ අමුං තේල මලිකතං සාහු ලී චීරං පටිග්ගං හේය පටිග්ගහෙත්වා පාරුපෙය්‍ය පාරුපෙත්වා අත්තමනෝ අත්තමන වාචං නිච්ඡාරේය තේකං වතබෝ ඕදාතං වත්තං අභිරූපං නිම්මලං සුචීති චක්කුමතෝ සද්ධා යාති ඒවමේව කොහෝ මාගණ්ඩිය අඤ්ඤතිත්‍යහ පරිබ්බාජකා අන්දා අචක්ඛුකා අජානන්තා ආරෝග්‍යං අපස්සන්තා නිබ්බානං අතච පනිමං ගාතං භාසන්ති ආරෝග්‍යා පරමාලාභා නිබ්බානං පරමං සුඛන්ති පුබ්බකේ හේසා මාගණ්ඩිය අරහන්තේහි සම්මා සම්බුද්දේහි ගාතා භාසිතා ආරෝග්‍යා පරමාලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගානං කෙහෙමං අමත ගාමිනන්ති
ඊට පස්සේ මේ උපමාවක් දේශනා කරන්නේ ඇස්පේන් නැති උපතින්ම ඇස්පේන් නැති මිනිස්සෙක් ඉන්නවා. ඒ කෙනාට සුදු කළු අඳුරන්න බෑ. නිල් පාට රූප, කහ පාට, අනිත් පාටවල් ගැනත් කියනවා. ඉතින් ඒ කිසි දෙයක් එහෙම නැත්තම් ඉරහඳ තාරකා ඒ දේවල් මේ කෙනාට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒවා දකින්න බෑනේ. ඊට පස්සේ මේ කෙනා පසුව අහනවා අහන්න ලැබෙනවා මේ සුදු පාට වස්ත්‍රය කියන එක හරි පිරිසිදු නිර්මල දෙයක් කියලා. ඊට පස්සේ දැන් මේ කෙනා සුදු පාට වස්ත්‍රයක් හොය හොය ඇවිදිනවා. ඒ ඇවිදින අතරේ තව මනුස්ස දැන් ඇස් පේන්නේ නැහනේ. ඇස් පේන්නේ නැති මනුස්සයා සුදු පාට පිරිසිදු වස්ත්‍රයක් හොය හොය ඇවිදින අතරේ තව මිනිසෙක් මොකද කරන්නේ? තෙල් ගෑවුන තෙල් වැටිලා අපිරිසිදු වුණු ඒ අපිරිසිදු වස්ත්‍රයක් මේ කෙනාට දෙනවා. මෙන්න මේක හරිම පිරිසිදු සුදු පාට වස්ත්‍රයක් කියලා තවට්ටනවා. මේ මෙතන කියන්නේ මේ කෙනාව රවට්ටනවා. එතකොට ඊට පස්සේ මේ කෙනා මොකද කරන්නේ? මට බොහොම පිරිසිදු සුදු පාට වටින වස්ත්‍රයක් ලැබුණා කියලා බොහොම සතුටින් මේ කෙනා මේක පාවිච්චි කරනවා. මේ අර තෙල් ගෑවිලා කිලිටි වුණ අපිරිසිදු වුණ වස්ත්‍රය බොහොම පිරිසිදු හොඳ වස්ත්‍රයක් කියලා තමන් හොඳට ඇඳගෙන අනිත් අයටත් කිය කිය ඇවිදිනවා. මට මෙහෙම බොහොම වටින බොහොම පිරිසිදු ඇඳුමක් ලැබුණා කියලා. පැහැදිලිද? අන්න ඒ වගේ තමයි ඔබතුමාගේ මේ වචනයත් කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කරන්නේ. පැහැදිලි නේද? දැන් එතුමාර කිව්වනේ මේ විදිහේ ඒ වටින ගාථාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒක අපේ ධහමත් එක්ක සම වෙනවයි කියලා. ඒ කිව්වට ඒ ගාථාවේ තේරුම දන්නේ නැහැ. අන්න අර හරියට අර උපතින් අන්ධ මිනිසෙක් සුදු පාට පිරිසිදු වස්ත්‍රයක් හොය හොය යද්දි ඒ මිනිස්යාව රවට්ටලා තෙල් වලින් කිලිටි වුණ අපිරිසිදු ඇඳුමක් මිනිස්සේ දීලා රවට්ටනවා වගේ වැඩක් තමයි මේ කෙනාටත් උනේ කියන එකයි භාග්‍යවතුන් වහන්සේ මතක් කරන්නේ. කාටද? මාගන්දීය පරිබ්‍රාජකතුමාට. පැහැදිලිද? ඊට පස්සේ විස්තර කරනවා මේක මේ වෙනත් තීර්ථක පිරිස මේවා මේ විදිහේ දහමක් ඒ අයට වැටහෙන්නේ නැහැ, ඒ අය දන්නේ නැහැ. පෙර බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවක් ඇසුරින් තමයි ඒ අයත් මේ ගාථාව ඒ අයගේ දහමට ගත්තේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පැහැදිලිද? හරි, අපි මේ ටික කෙටියෙන් අපි මතක් කළේ. ඒ වෙනකන් කොටස අට කතාව බලාගෙන යමු. හරි, ඊට පස්සේ විස්තර කරනවා ආචර්ය පාචර්යාණන් කියන වචනයේ තේරුම මොකක්ද? ගුරුවරුන්ගේ මෙන්ම ආචර්ය ආචර්යාණංච. ගුරුවරුන්ගෙත් ගුරුවරු කියන එකයි. එතකොට පාචර්ය කියලා කියන්නේ ගුරුවරුන්ගේ ගුරුවරුන්ට. පැහැදිලිද? එතකොට මේ වචනය ආපු තැන මතක ඇති. ඊට පස්සේ සමේති කියලා කියන්නේ අර බුදුරජාණන් වහන්සේගේ දහම ඒ අයගේ දහමත් එක්ක සම වෙනවයි කියලා කිව්වනේ. ඒක තමයි විස්තර කරන්නේ. හරියට එක නැලියකින් මැන්නා වගේ, එකම තරාදියකින් තුලනය කරා වගේ මේ දෙකම හොඳට ගැලපෙනවා. මේ ධර්මය භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් මේ පරිබ්‍රාජක ධර්මයත් එකට සම වෙනවා, ගැලපෙනවා කියලයි දැන් මේ කියන්නේ. ඊට පස්සේ මේ අනෝමජ්ජති කියන වචනය ආපු දැන මතක ඇති. අර ශරීරය පිරිමැද්දයි කියලා කියනවනේ, නිරෝගී බව ගැන කියන්න. මේ අත හොම පහලට කරමින් පිරිමැදීමට තමයි මෙතන අනෝමජ්ජති කියන වචනේ යොදලා තියෙන්නේ. උදට කියනවා මේ තමයි නිරෝගී බව, මේ තමයි නිර්වාණය කියලා වෙලාවකට හිස පිරිමදිමින්, මේ තමයි නිරෝගීකම. වෙලාවකට පපුව පිරිමදිමින්, මේ තමයි නිවන කියලා ඒ විදිහට කිවලු කියලයි මේ කියලා තියෙන්නේ. හරි, මෙතන මේ චේකං කියලා කියන්නේ සම්පන්න කියන්නේ සමෘද්ද කියන එකයි. එතකොට මේ අර දුන්නු වස්ත්‍රය ගැනයි මේ විස්තරය තියෙන්නේ. සාහුලී චීරේන කියලා කියන්නේ කළු එළුලොම් වලින් කරපු ඝන ඇඳුමක් කියන එකයි. එහෙම නැත්නම් සංඛාරචෝල කියන කියලා කියන්නේ මොකද්ද? සංඛාරචෝලක කියලා කියන්නේ ඔව් පසලගොඩේ දාලා තිබුණු විසි කරපු වැරහැල්ලක් කියන එකයි. එතකොට මේ වගේ එකක් තමයි මේ දීලා තියෙන්නේ. අර හොඳ පිරිසිදු ඇඳුමක් කියලා. එතකොට මේ වගේ එකක් දීලා කෙටියෙම කිව්වොත් තෙල් ගෑවිලා කිලිටි වුණ වැරහැල්ලකින් වැරහැල්ලක් දීලා තමයි වංචා කරන්නේ. එතකොට හිතනවා දෙන්නේ බොරුවක් කියලා. මේක බොහොම පිරිසිදු සුදු පාට වස්ත්‍රයක් කියලා. පැහැදිලි නේ? අර අත්තමන වාචං නිච්චාරීය කියලා පාඩයක් ආවනේ, සතුටින් කියනවා මට මෙහෙම වස්ත්‍රයක් ලැබුණා කියලා. මේ කියන විදිය කියන්නේ එක වෙලාවකට ඒකේ දහවලු වලින්, ඒ කියන්නේ කෙලවරෙන් අත ගගා එක වෙලාවකට ඒකේ මැද අත ගගා කියනවලු මට මෙහිම වටින ඇඳුමක් ලැබුණානි කියලා. අර කිලිටි වුණ වැරහැල්ල පෙරවගෙන. පැහැදිලිද? කොහොමද එතකොට මේ පුබ්බකේහි ඒසා කියලා මෙතන පාඩයක් ආවා මතක ඇති. මේ පාඩය පුබ්බකේහි ඒසා මාගන්දිය අරහන්තේහි සම්මා සම්බුද්දේහි ගාථා බහසිතා කියලා පාඩයක් තියෙනවනේ. පුබ්බකේහි ඒසා කියන එකයි පුබ්බකේහි අරහන්තේහි සම්මා සම්බුද්දේහි ඒසා ගාථා බහසිතා කියලයි වාක්‍ය සැකසෙන්නේ. එතකොට මේ පුබ්බකේහි ඒසා කියන එක වචනේ බෙදලා වෙන් කරලා පෙන්නලා තියෙනවා. පුබ්බකේහි ඒසා. එතකොට ඒකේ තේරුම ඊළඟ කියන ටික කවුරු හරි කියමු බලන්න. ඊළඟ මෙතන ඉඳන් කොටස කවුද? විපස්සීහි භගවා. එතන ඉඳන්
අවසරසන්නස්
විපස්සීපිහි භගවා.
විපස්සීපිහි භගවා පෙය්‍යාලං කස්සපෝ කස්සපෝපි භගවා චතු පරිසමජ්ජේ නිසින්නෝ ඉමං ගාතං අභාසි අත්තනිස්සිත ගාතාති මහා ජන උග්ගන්හි සත්තරි පරිනිබ්බුතේ අපරභාගේ පරිබ්බාජකානං අන්තරං පවිට්ඨා තේ පොත්තක ගතං කත්වා පදත්වයමේව රක්කිතුන් සක්කිහිංසු තේනාහ සා ඒතරහි අනුපුබ්බේන පුතුජ්ජන ගාථාති.
පැහැදිලිද? එතකොට මෙතන මේ කියන්නේ දැන් මේ ගාථාව පෙර බුදුරජාණන් වහන්සේලා කරපු දේශනාවක් කියලා කිව්වනේ භාග්‍යතුන් වහන්සේ. ඒකයි මේ මතක් කරන්නේ. විපස්සී භාග්‍යතුන් වහන්සේගේ පටන් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ දක්වා ඒ භාග්‍යතුන් වහන්සේලා මේ ගාථාව දේශනා කරලා තියෙනවා. ඊට පස්ව මනුස්සයෝ බොහොම වටින අර්ථ නිස්සිත ගාතාවක් කියලා මේක ඉගෙන ගත්තා. පසුව ඉතින් භාග්‍යතුන් වහන්සේ පිරිණිවුනම ඉතින් ඒකේ බෞද්ධ පිරිස අතර විතර නෙවෙයි මේ ගාතා අනිත් පිරිස අතරෙත් ප්‍රචලිත වුණා. දැනටත් එහෙම වෙනවන්නේ නේද? දැන් ත්‍රිපිටකය කියවන්නේ බෞද්ධ අය විතරද නැ වෙන අයත් කියවනවා. ඒ වගේම ඒ ගාථා පව ඒ අය වැදගත් ගාථා කියලා ඒ අයත් පුරුදු පුහුණු කරනවා, බෞද්ධ නොවන අයත්. ඒ විදිහට ඒ පිරිස අතරට ගියා. ඊට පස්සේ ඒ අය ඒ ගාථා පොත්වලට නැංවිලා ඒ පද ටික විතරක් රැකුණා. හැබැයි ඒකේ අර්ථය ඒ අයට විස්තර කරගන්න තේරුණේ නැහැ. පැහැදිලි නේද? ওই විදිහෙම ගාථා ටිකක් ගැන ආපහු කියවෙනවා. කොහෙද? ආලවක සූත්‍රයේ මතක ඇති නේද? කින් සූධ විත්තම් පුරිසස්ස සෙට්ටං. ඒ ගාථා ටික ගැන ওই විදිහටම කියවෙනවා. ඊට පස්සේ ඊළඟ පාඨයෙන් ඒකයි මේ කියන්නේ සා ඒතරහි අනුපුබ්බේන පුතුජන ගාථා කියලා. මේ කියන්නේ අර දැන් ඒක පෘතග්ජන පිරිස අතරට ආපු ඒ අයගේ පරම්පරාවෙන් යන ගාථාවක් බවට පත් වුණා. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ ඊළඟ කවුරු හරි කියමු නේද ඊළඟ ටික. තව පොඩ්ඩක් ඉන්නේ තියෙන්නේ. හරි.
අවසරයි සමස්ස. සංදේශය දානමේ.
ඕ මෙතන අයං කොහපන මාගණ්ඩිය කියන තැන.
අවසරයි. අයං කොහපන මාගණ්ඩිය කායෝ රෝග භූතෝ ඝණ්ඩ භූතෝ සල්ල භූතෝ අග භූතෝ ආබාධ භූතෝ සෝතං ඉමං කායං රෝග භූතං ඝණ්ඩ භූතං සල්ල භූතං අගභූතං ආබාධ භූතං ඉදං තං භෝගෝතම ආරෝග්‍යං ඉදං තං නිබ්බානාන්ති වදේසි තං හිතේ මාගණ්ඩිය අරියං චක්ඛුං නත්තේ යේන තං අරියේන චක්ඛුනා ආරෝග්‍යං ජහනේ යාසි නිබ්බානං පස්සේ යාසීති ඒවං පසන්නෝ අහං භවතෝ ගෞතමස්ස පහෝති මේ භවං ගෞතමෝ තථා ධම්මං දේසේතුම් යතාහං ආරෝග්‍යං ජානීයං නිබ්බානං පස්සේ යන්ති.
හා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මාගන්ධිය මේ කය කියලා කියන්නේ රෝගයක්, මේක ගණ්ඩයක් එහෙම නැත්නම් gediyak, සල්ලක් කියලා කියන්නේ උලක්, අඝ කියලා කියන්නේ කරදරයක්, ආබාධ භූතෝ කියලා කියන්නේ ආබාධයක්. එතකොට මේ මුළු කය කියලා කියන්නේම කරදරයක්, ආබාධයක්, රෝගයක් බවට පත් වුණ ධර්මයක්. ඒ විදිහේ කයක් ඔබතුමා කියනවා මේ තමයි ඒ වගේ අර රෝගයට නිදානයක් වුණ ඒ රෝගවලින් පීඩාවටපත් වෙන මේ ශරීරයට කියනවා මේ තමයි නිරෝගී බව, මේ තමයි නිවන කියලා. ඇයි එහෙම කියන්නේ? ඔබතුමාට යම් ඇසකින් යම් ආර්ය චක්ෂුෂයකින් එහෙම නැත්තම් ආර්ය ඇසකින් මේ ආරෝග්‍ය කියන කාරණාව දකින්න පුළුවන්ද, මේ නිවන කියන දේ දැනගන්න පුළුවන්ද? අන්න ඒ කියන ආර්ය ඇස ඔබතුමාට පිහිටලා නැහැ. පැහැදිලිද? අන්න ඒ ආර්ය ඇස ඔබතුමාට පිහිටලා නැති නිසා තමයි මේ විදියට වැරදි කාරණාවක් මතක් කරන්නේ, වැරදි කාරණාවක් කියන්නේ. ඊට පස්සේ දැන් මේ වෙද්දි මාගන්ධියගේ කලින් තිබුණු අර මානය මොකද වෙලා තියෙන්නේ? තාම තියෙනවද? දැන් හොඳටම මේ මානය පහළ බහැලා. මොකද දැන් මේ කියපු ගොඩක් කරුණු වලදී තේරුණා දැන් Tamanට මේ කියන කරුණු ඇත්තටම තේරෙන්නේ නැති බව. ඒවා කාරණා හරියට දැනගෙන නෙවෙයි ඒ කිව්වේ කියන එක දැන් මේ වෙද්දි තේරිලා තියෙන්නේ. අන්න ඊට පස්සේ දැන් මතක් කරනවා ඒවං පසන්නෝ අහං භෝතෝ ගෝතමස්ස පහෝති මේ භවං ගෝතමෝ තතහා ධම්මං දේසේතුං යතාහං ආරෝග්‍යං ජානේයං නිබ්බානං පස්සේයං. කෙටියෙන් මේ ටිකේ තේරුම ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ මට ඒ නිරෝගී බවත් නිවනත් දැනගන්නා පිණිස දැනගැනීමට හැකි වෙන පරිද්දෙන් ධර්මය දේශනා කරන සීක්වා කියලා අන්න ඉල්ලීමක් කළා. පැහැදිලිද? හරි. ඊළඟ ඡේදේ කවුරු හරි කියමු බලන්න. ඊළඟ
සේයතාපි මාගණ්ඩිය ජච්ඡන්දෝ පුරිසෝ සන.
අපි ඒ ටික කලින් කියපු ටිකම නිසා මෙතෙන් දෙනකන් ඒ ටික අපි අතහැරලා දැන් මෙතන ඉඳන් කියමු.
තස්ස නිත්තා මච්ඡා ඥාතිසා ලෝහිතා විසකං සල්ලක්කන්තං
සල්ලකත්තං. සල්ලකත්‍රු කියලා කියන්නේ කාටද? සල්ලකත්තා ශල්‍ය වෛද්‍යවරයාට.
විසකං සල්ලකත්තං උපට්ඨාපෙය්‍යෝ තස්සසෝ විසකෝ සල්ලකත්තෝ බේසච්ඡං කරෙය්‍ය සෝතං බේසච්ඡං ආගම්ම න චක්කෝනි උපාදෙය්‍ය න චක්කෝනි විසෝදෙය්‍ය තංකින් මඤ්ඤසි මාගණ්ඩිය නනුසෝ වෙච්චෝ යාවදේව කිලමතස්ස විඝාතස්ස භාගී අස්සාති එවං භෝ ගෞතම එවමේව කෝ මාගණ්ඩිය අහං චේතේ ධම්මං දේසෙය්‍යං ඉදන්තං ආරෝග්‍යං ඉදන්තං නිබ්බානන්ති සෝතං ආරෝග්‍යං න ජානීයාසි නිබ්බානං න පස්සේයාසි සෝ මමස්ස කිලමතෝ සා මමස්ස විහෙසාති ඒවං පසන්නෝ අහං භෝතෝ ගෝතමස්ස පහෝතිමේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතුම් යතාහං ආරෝග්‍යං ජානේයං නිබ්බාණං පස්සේයන්ති.
ආ එතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දැන් මෙතුමගේ තද වැරදි දිට්ඨියක් එහෙම තිබුණානේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මතක් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර කලින් කියපු විදිහටම ಜಾති අන්ධ පුරුෂයෙක් ඉන්නවා. ඒ කෙනාට අර කලින් කියපු විදිහටම සුදු කළු අනෙක් පාට වර්ග ඉරහඳ තාරකා මේ දේවල් පේන්නේ නැහැ. මේ කෙනාව ඒ ಜಾති අන්ධ පුරුෂයාව ඒ කෙනාගේ හිතවත්තු ඥාතීන් එක්කන් යනවා ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට. ඒ වෛද්‍යවරයා බෙහෙත් කරනවා මේ ලෙඩාට. ඒ බෙහෙත් වලින් මේ කෙනාගේ ඇස් ඉපදෙන්නේ නැත්තම් ඒ වගේම පිරිසිදු බවට පත් වෙන්නේ නැත්තම් මොකද හිතන්නේ මාගන්දිය? ඒක ඒ වෛද්‍යවරයාට වෙහෙස පිනිස පවතිනව නේද? ඒ වගේම කිලමත කියලා කියන්නේ ඉතින් වෙහෙස ක්ලාන්තය කියන එකයි. එතකොට ඒ අපහසුව පිනිස පවතිනව නේද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට කෙටියෙන්ම කිව්වොත් දැන් කොයිතරම් බෙහෙත් කළත් ලෙඩේ හොඳ වෙන්නේ නැත්තම් ඒ වෙදකම් කිරීම වෛද්‍යවරයාට කරදරයක් නේද කියලායි භාග්‍යතුන් වහන්සේ අහන්නේ. එතකොට කියනවා එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා උත්තර දෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා ඒ විදියටම මාගන්දිය ඔබතුමා මේ නිරෝගී බව කියන කාරණාව දැනගන්න ඔබතුමාට තේරෙන්නෙත් නැත්තම් අවබෝධ කරගන්නත් බැරි නම් මේ නිවන කියන කාරණාව ඔබතුමාට අවබෝධ කරගන්නත් බැරි නම් මම ඒ සඳහා ධර්මය දේශනා කිරීම ඒක මට වෙහෙස පිනිස පවතිනව නේද? ඒක මටම වෙහෙසක් නේද? අපහසුවක් නේද? කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. ඊට පස්සේ ආපහු වතාවක් දෙවෙනි වතාවටත් ඉල්ලීමක් කරනවා. ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි බොහෝ සෙයින් ප්‍රසන්නයි. එහෙම නැත්නම් පැහැදීමටපත් වෙලා ඉන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මං යම් ආකාරයකින් මේ නිරෝගී බව පිළිබඳව නිවන පිළිබඳව දැනගන්නවද ඒ ආකාරයට ධර්මයේ දේශනා කරනසේක්වා කියලා දෙවෙනි වතාවටත් ඉල්ලීමක් කරනවා. අපි ඒ ටිකේ අට කතාව බලලයි නේද? ඊට පස්සේ න චක්කුණි උපාදෙය කියලා මේ කිව්වේ ඇස් උපදින්නේ නැහැ කියලා. මේ යම් කෙනෙක්ගේ පිත සෙම ආදී බලපෑම නිසා චක්කු ප්‍රසාදය නැසිලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ ප්‍රසාදය ප්‍රකට නැතුව අපහැදිලිව තියෙනවද ඒ වගේ කෙනෙක්ට බෙහෙත් කරාම ඒ සප්පාය බෙහෙත් සේවනය කරද්දී ඒකනාගේ ඇස් නියම තත්වයට පත් වෙනවා. එහෙම නැත්නම් ප්‍රകൃතිමත් භාවයට පත් වෙනවා. හැබැයි ಜಾති අන්ධ කෙනෙක්ට මව කුසේදිම ප්‍රසාද නැසුණු කෙනෙක්ට කොයිතරම් බෙහෙත් කළත් මොකද වෙන්නේ? ඉතින් ඒකනාගේ ඇස් ඉපදීමක් වෙන්නේ නැහැ නේ. ඒ නිසා තමයි මෙතනදි මතක් කළේ න චක්කුණි උපාදෙය කියලා. ඉතින් මේ වගේ කෙනෙකුට බෙහෙත් කළාට ප්‍රයෝජනයක් නැහැ කියන එකයි තේරුම. ස්වභාවයෙන්ම මේ කියන්නේ ඒ කෙනා උපදිද්දිම චක්කු ප්‍රසාද පිහිටලා නැහැ. පැහැදිලිද? ඒ වගේ කෙනෙක්ට බෙහෙත් කළාට ඇස්පෙනීම ගන්න පුළුවන්ද? ගන්න බෑනේ. ඒ ගැනයි මේ කියන්නේ. පැහැදිලිනේ? ඊළඟ ඡේද කියමු බලන්න නේද? 20 නේද තියෙන්නේ.
සේතාපි මංගණ්ඩිය චජ්ජන්දෝ පුරිසෝ සෝ පස්සේ
ඒ ටිකත් අර කලින් කියපු විදියමයි මෙතන ඉඳන් අපි කියමු. සෝ සුනේය චක්කුමතෝ බාසමානස්ස
සෝ සුනේය චක්කුමතෝ බාසමානස්ස චේකං වත බොහෝ ඕදාතං ඕදාතං වත්තං අභිරූපං නිම්මලං සුචීති සෝ ඕදාත
අපි ඒ ටිකත් කලින් කියපු විදියමයි නේද ඔව් මෙතන ඉඳන්
සෝතං පටිග්ගහණේය පටිග්ගහෙත්තා පාරිපෙය්‍ය තස්ස මිත්තා මච්ඡා ඥාති සාලෝහිතා විසක්කං සල්ලකත්තං පට්ඨා අපේයුං තස්සසෝ විසක්කෝ සල්ලකත්තෝ බේසජ්ජං කරේය උද්දං විරේචනං අදෝ විරේචනං අංජනං
පච්චංජනං නත්තු කම්මං
පච්චංජනං නත්තු කම්මං සෝතං බේසජ්ජං ආගම්ම චක්කෝනි උපාදේය චක්කෝති විසෝදේය තස්ස සහ චක්කුප්පාදා යෝ අමුස්මින් තේලමලිකේ තේල
මලිකති
තේල මලිකතේ සාහු සාහුලී චීරේ චන්දරාගෝ සෝ පහියත තංච නම් පුරිසං අමිත්ත තෝපි
දහේය
දහේය පච්චත්තික කතෝපි දහේය අපිට ජීවිතා බෝරෝපේ තබ්බම් මඤ්ඤේය දීගරත්තං වත බෝ අහං ඉමිනා පුරිසේන තේල මලිකතේන සාහුලී චීරේන නිකතෝ වංචිතෝ පලුද්දෝ ඉදන්තේ අම්බෝ පුරිස ඕදාතං වත්තං අභිරූපං නිම්මලං සුචීති යෝමේකෝ මාගණ්ඩිය ආංචේවතේ ධම්මං දේසෙය ඉදන්තං ආරෝග්‍යං ඉදන්තං නිබ්බානන්ති සෝතං ආරෝග්‍යං ජහණී යාසි නිබ්බානං පස්සේ යාසි තසතේ සහ චක්කුප්පාදාය යෝ පංචඋපාදාන කන්දේසු චන්දරාගෝ සෝ පහියේත අපිචතේ එවමස්ස දීඝරත්තං වත බොහෝ අහං ඉමිනා චිත්තේන නිකතෝ වංචිතෝ පලුද්ධෝ අහං හි රූපං රූපං යේව උපාදීයමානෝ උපාදීන් වේදනං යේව
උපාදීයමානෝ
උපාදීන් සංඥං යේව උපාදීයමාන උපාදීන් සංඛාර යේව උපාදීයමාන උපාදීන් විඥාන යේව විඥානං යේව උපාදීයමාන උපාදීන් තස්සමේ උපාදාන පත්‍ය භව පත්‍ය ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස සම්භවಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති ඉති ఏవం పసన్నో అహం భూతో గోతమస్స పహోతి మే భవం గోతమో తతా ధమ్మం దేసేతుం యతాహం ఇమం మహా ఆసన అనందో ఉట్టహేయంతి
హా ఇట పస్సే భాగ్యతున్న హంసే దేశనా కరణమా అర విదియేమ జాతి అంద పురుషేక్ ఇన్నవా ఏకనే స్పెయిన్ నతి పురుషేక్ ఇన్నవా ఏ පාට අඳුනන්නෙත් නැහැ ඉරහඳ තාරකා ඒ දේවල් දැක ගන්නත් බෑ ඒ කිනාට අර කලින් කියපු විදියටම තව මිනිස්සේ දැන් මේ කිනාස්ට අහන්න ලැබෙනවා සුදු පාට වස්ත්‍රයක් කියලා කියන්නේ බොහොම හොඳ පිරිසිදු දෙයක් කියලා වටින දෙයක් කියලා. එතකොට ඒ වගේ දෙයක් හොය හොය යන අතරේදී කවුරු හරි මිනිස්සෙක් අර කලින් කියපු විදියටම රවට්ටනවා තෙල් ගෑවුන ඒ වගේ අපිරිසිදු වස්ත්‍රයක් දීලා. ඉතින් අපි කිව්වේ වැරහැල්ලක් කියලා කියමුකෝ නේද? වැරහැලි ඇඳුමක් දීලා මේ කිනාව රවට්ටනවා. ඒ රවට්ටන්නේ ඒ කිනා දෙන්නේ මේ බොහොම පිරිසිදු හොඳ වස්ත්‍රයක් කියලා තමයි දෙන්නේ. ඉතින් මේකට රැවටිලා මේ කිනා දැන් මේක අර විදියට ඇඳුම පාවිච්චි කර කර කාලයක් තිස්සේ යනවා අනිත් අයටත් පෙන්න නේද? ඒ අතරේදී මේ අන්ධ පුද්ගලයාගේ ඥාති හිත මිත්‍රයෝ එකතු වෙලා වෛද්‍යවරයෙක් ළඟට එක්කන් යනවා. ඒ වෛද්‍යවරයා බෙහෙත් කරනවා මේ කිනාට. ඉතින් මේ කරන බෙහෙත් වර්ග ගැන ඉතින් කියනවා. විරේචන, අඳුන් ගැල්වීම, නස්‍ය කර්ම මේ දේවල් කරනවා. ඒ බෙහෙත් කරද්දී මේ කිනාගේ ඇස් ප්‍රකට වෙන්න ගන්නවා. එහෙම නැත්නම් ඇස් පෙනීම ඇති වෙන්න ගන්නවා. මේ කෙනාගේ ඇස් පෙනෙන්න ගත්තයින් පස්සේ ඇස් පෙනීම සමගම ඒ කෙනාට යම් චන්දරාගයක් කැමැත්තක් තිබුණා නම් මේ වස්ත්‍රය සම්බන්ධ වේක දිගට තියෙයිද? දැන් අර බොහොම ලස්සන පිරිසිදු වස්ත්‍රයක් නේ කියලා හිත හිත හිටපෝ ඒ කැමැත්ත තියෙනවද මේ ඇස්පිනීම ලැබුණයින් පස්සේ මේ කෙනාට මොකද වෙන්නේ? ඒ චන්ද්‍රාගය දුරු වෙලා යනවා. ඒ විතරක්ද වෙන්නේ? ඒක දුන්න මිනිසයා තරහකාරයෙක් වගේ හැඟීමක්, මේක නම් මේ වැඩේ නම් මට කළේ තරහකාරයෙක් වෙන්න ඕන කියලා ඒ මිනිසයා තරහකාරයෙක් විදියට පච්චත්තිකතෝ පිදහෙය්‍ය. ඒ කියන්නේ පසමිතුරෙක් වගේ, කියන්නේ තරහකාරයෙක් විදියට තමයි අදහන්නේ, පිළිගන්නේ. අපිච ජීවිතා වෝරෝපේ තබ්බම් මඤ්ඤෙය්‍ය. මේකයි කියන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ මිනිසයාගේ ජීවිතේ නැති කරන්න ඕන කියලා තරමට හිතෙනවා. ඒ තරම් වැරද්දක් කරපු කෙනෙක් විදියට හිතෙනවා. ඊට පස්සේ ඉතින් ඒ හිතන විදිය මේ කියන්නේ, බොහෝ කාලයක් මේ මිනිසයා මේ අපිරිසිදු ඇඳුම, මේ අපිරිසිදු තෙල් ගෑවුන වැරහැල්ල බොහොම පිරිසිදු වස්ත්‍රයක් කියලා මාව රැවැට්ටුවානේ කියලා මේ විදිය හැඟීමක් ඇති වෙනවා. මෙන්න මේ විදියටම තමයි මාගන්ධිය මම ධර්මය දේශනා කරද්දී මෙන්න මේ තමයි නිරෝගී බව, මේ තමයි නිර්වාණය කියලා ඔබතුමාට පැහැදිලි කරද්දී ඔබතුමා ඒ නිරෝගී බව පිළිබඳව, නිර්වාණය කියන කාරණේ පිළිබඳව දැනගත්තොත්, ඒ විදියට දැනගන්නවා නම් ඒ ඇස පහළ වීමත් සමග, එහෙම නැත්නම් ඒ ඥාන ඇස පහළ වීමත් සමග මේ පංච උපාදාන ස්කන්ධයන්හි පැවතුණු යම් චන්ද්‍රාගයක් තියෙනවද, ඒ චන්ද්‍රාගය ප්‍රහාණය වෙනවා. ඔබතුමාට මෙහෙමත් හිතේවි, බොහෝ කාලයක් මේ සිත විසින් මාව රැවැට්ටුවා නේද, බොහෝ කාලයක් මේ සිත විසින් මාව රැවැට්ටුවා කියලා හිතක් ඇති වේවි. මම මේ රූපයම උපාදාන වශයෙන් දැඩිව ගත්තා. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන දේවල් උපාදාන වශයෙන් දැඩිව ගත්තා. අන්න ඒ උපාදානය නිසා භවය සිද්ධ වුණා, භවපච්චයා ජාති. ඒ භවය නිසා ජාතිය සිද්ධ වුණා, ජාතිය නිසා ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ ධර්ම පහළ වෙනවා. මෙන්න මේ විදියට සකල දුක්ඛස්කන්ධයාගේ හට ගැනීම සිද්ධ වෙනවා කියලා ඔබතුමාට තේරෙන්න ගනීවි. අපි ඒ ටික දේශනා කළොත්, ඒකට ඔබතුමා කන් යොමු කළොත් මෙන්න මේ දේ ඔබතුමාට සිදු වේවි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ එතුමා මොකද කියන්නේ? ඒවම් පසන්නෝ අහම් බොහෝතෝ ගෝතමස්ස පහෝති මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතුං යථා අහං ඉමං හා ආසනා අනන්‍ධෝ ගුට්ඨහෙය්‍යං. ඒ කියන්නේ කෙටියෙන්ම තේරුම, ස්වාමීනි මට අන්ධ නැති පුද්ගලයෙක් විදියට මේ ආසනයෙන් නැගිටින්න පුළුවන් වෙන විදියට ධර්මය දේශනා කරන සීක්වා කියලා තමයි ඉල්ලීම කරන්නේ. පැහැදිලිනේ? දැන් අන්ධව ඉන්නේ, එතකොට ඒ කෙටියෙම කිව්වොත් මේ අන්ධභාවය නැති කරගන්න ධර්මය දේශනා කරන්න කියලා ආරාධනාවක් කරනවා. පැහැදිලිද? හා. එතකොට මෙතනදී මේ ජාති අන්ධ පුරුෂයෙක් කියලා කිව්වේ ඒ කෙනාගේ උපතින්ම අර විදියට ප්‍රසාද විනාශ වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. ඒ නිසානේ බෙහෙත් කරද්දි හොඳ වුණේ. ඒකයි මේ කියන්නේ, පිත්තාදී බලපෑම නිසා තමයි ඒ කෙනාගේ ඇස නොපෙනී තිබිලා තියෙන්නේ. ඊළඟ පාඩ අපි විස්තර කරන්න එච්චර විශේෂ අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේ අමිත්තතෝපි දහයිය කියන කාරණාව අපි විස්තර කළා. මේනම් තරහකාරයෙක් කියලා ඒ තරහකාරයෙකුගේ තැන තියෙනවා කියන එකයි තේරුම. ඉමිනා චිත්තේන කියලා කියන්නේ මේ හිතින් අපිව වංචා කළා කියලානේ දැන් කියන්නේ. මේ හිතින් කියලා කියන්නේ වට්ටේ අනුගත චිත්තේන. ඒ කියන්නේ මේ සසරේ යොදවන සිත විසින් තමයි රවට්ටලා තියෙන්නේ. කාවද? පෘථග්ජන හැමෝම නේද? ඒ හැමෝම පිළිගන්න දැන් මේ ස්කන්ධ පහෙන් එකක් හෝ වේවා, පහම හෝ වේවා, කීපයක් හෝ වේවා, මම මගේ ආත්මය කියලා ගන්නවද නැද්ද? ගන්නවා. ඒ නිසානේ සක්කාය දිට්ඨි කියලා කියන්නේ නේද? එතකොට මේ ඒකට තමයි මේ හිතින් වංචා කරනවා කියලා මෙතන විස්තර කරන්නේ. පැහැදිලිද? තස්සමේ උපාදාන පත්‍ය භවෝ කියලා මේ ඒක සංධි ද්විසංඛේපෝ පත්‍යාකාරෝ කතිතෝ කියලා මෙතන කියන්නේ. දැන් මෙතනදී උපාදාන වල ඉඳන් ඉස්සරහටනේ භාග්‍යතුන් වහන්සේ දේශනාව කළේ අවිද්‍යාවෙන් පටන් අරගෙන නෙවෙයි නේද? එතකොට ඒ අවිද්‍යාවෙන් පටන් අරගෙන දේශනා කළොත් තමයි භව තුනක් එකට සම්බන්ධ වුණ අර්ධ තුනක් සහිත පටිච්ච සමුප්පාද දේශනාවක් තියෙන්නේ. පැහැදිලිද නේ? නමුත් මෙතනදී සංක්ෂේප දෙකයි එක සංදීයයි. එක ඒ භව දෙකක් අතර තියෙන සංදීයක් විතරයි මේ දේශනාවෙදි තියෙන්නේ. ඒ විදිහේ දේශනාවක් මෙතනදී දේශනා කළේ. එතකොට මේ අවස්ථාවට අනුව භාග්‍යතුන් වහන්සේ මේ පටිච්ච සමුපාද දේශනාව ඇතැම් තැනකදී අවිද්‍යාවෙන් පටන් අරගෙන අවසානයේ දක්වා ජරා මරණ ආදී ඒ අවසානයේ දක්වා දේශනා කරනවා. ඇතැම් දේශනාවක අගෙන් පටන් අරගෙන මුල දක්වා දේශනා කරනවා. ඇතැම් තැනකදී මෙදින් පටන් අරගෙන අග දක්වා, මෙදින් පටන් අරගෙන මුල දක්වා මේ විදිහේ විවිධ ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනාවන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී එතකොට මේ මෙදින් පටන් අරගෙන මෙදින් කියලා කිව්වේ මේ පේනම ඇති උපාදාන පත්‍ය භවෝ කියන තැනින් තමයි පටන් ගන්නෙ. එතන ඉඳන් අවසානයේ දක්වායි දේශනා කරන්නේ. එතකොට ඒ පුද්ගලයාට ගැළපෙන විදිහට භාග්‍යතුන් වහන්සේ ඒ දේශනාවන් සිද්ධ කරලා තියෙනවා. පටිච්ච සමුප්පාද දේශනා. එතකොට මේක අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගය ඒ වගේ කොටසක් ඉගෙන ගද්දී අංග සම්පූර්ණව සියල්ලම ඉගෙන ගන්නවා නේද? එතකොට මුල ඉඳන් අග දක්වා, අග ඉඳන් මුල දක්වා, එතකොට තවත් ඊට අමතර න්‍යායනුත් විස්තර කරමින් මේ ටික ඉගෙන ගන්නවා. දැනට මෙතන මේ මොකුත්ම විස්තර කරන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය ගැන මෙතන විස්තර කරන්නේ නැහැ. මොකද දැන් මේ අට කතාවල මුලදිම කිව්වනේ මොකද්ද කිව්වේ? වැඩි විස්තර බලා ගන්න කිව්වා විසුද්ධි මාර්ගයේ. එතකොට විසුද්ධි මාර්ගයේ මේ ටික විස්තර කරපු නිසා මේ ගැන ඔන්න බලන්නකෝ. මේ අට කතාවේ මේ පටිච්ච සමුප්පාදය ගැන විස්තරයක් නැහැ. මෙතනින් ඉවරයි. මෙන්න මෙච්චරයි. මේ වගේ දේවල් දැක්කම තමයි සමහරු චෝදනා කරනවා අට කතාවල හිතාමතාම සමහර ගැඹුරු තැන් විස්තර කරන්න නැතුව අතහැරලා ගිහිල්ලා තියෙනවා. ඒ මෙන්න මේ වගේ තැන් දැකලා එහෙම කියලා කියන්නේ ඇයි? ඒ අට කතාව කියවන්න ඕන න්‍යාය දන්නේ නැතිකම නිසා. පැහැදිලි නේද? ඒකට අට කතාවක් කියවද්දී ඒ මුලින් විස්තර කරපු විස්තර නැවත විස්තර කරන්නේ නැහැ. අනිත් එක තමයි ඇතැම් තැනකදී මුලදී කියනවා මේ කරුණ විසුද්ධි මාර්ගයේ විස්තර කරපු න්‍යායට අනුව ඒ අනුව බලා ගන්න කියලා ඒ තැන් ආයි විස්තර කරන්නෙත් නැහැ. ඉතින් මේ පටිච්ච සමුපාදයේ වගේ කරුණු එකම අට කතාවක සමහර විට සූත්‍ර ගණනාවකදී විස්තර කරන්න වෙනවා. හැම සූත්‍රයේදීම ඒකම නැවත නැවත විස්තර කරන්න ගියොත් මොකද වෙන්නේ? මේක ඉවර කරන්න වෙන්නේ නැහැ. මේ ලියලා නේද? දැන් ඒ කාලේ දැන් වගේත් නෙවෙයි. දැන් නම් කොපි කරලා අපහු පේස්ට් කරන්න විතරයි තියෙන්නේ. ඒ කාලේ එහෙම බෑ. ඔක්කොම තල්කොළවල ලියන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මුලදී ඒ මුල පටන් අග දක්වා නිවන් මාර්ගය කියවෙන්න අවශ්‍ය අත්‍යවශ්‍ය කරුණු ඔක්කොම එක තැනකට එකතු කරලා ඊට පස්ව අනිත් අට කතාවල ඒ කරුණු විස්තර විර තැන්වලදී විස්තර කරන්නේ නැහැ. අසුවල් තැනින් බලා ගන්න කියලා කියනවා. සමහර තැනකදී ඒක කියන්නෙත් නැහැ. දැන් කීපවත් තැනකදී සමහර විට කියනවා අසුවල් තැනින් බලා ගන්න කියලා. ඒකම ආයෙත් එද්දි ඉතින් ඒ කතාව කියන්නෙත් නැතුව යනවා මෙතනින්. පැහැදිලි නේද? දැන් සමහර තැන්වලදී කියනවා පටිච්ච මේකේ මුලදිම දැන් කිව්වනේ ගාථාවලදීම ආරම්භක ගාථාවලින්දීම කිව්වා විසුද්ධි මාර්ගයෙන් ඒ වගේ තැන් බලා ගන්න කියලා. ඒ නිසා අපහු විස්තර කරන්නේ. අපි ඒ කාරණාව ආපු නිසා ඒ තැනත් අපහු කියන්නම් මේ අට කතාවේ ගැන කියලා තියෙන විදියත්. මේ පේනවා ඇති දීඝනිකාය අටුවාවේ ආරම්භය මේ විදිහට ගාථා තියෙනවානේ ආරම්භක ගාථා කොහොම පහළට යනවා මෙන්න මෙතන ඉඳන් මේ ටික හිමීට කියවලගෙන බලන්නකෝ මෙතන තියෙනවා පාඩයක් මෙතන මුල ඉඳන් සීල කතා දුත ධම්මා කම්මဋහානානි චේව සබ්බානි චේව සබ්බානි චර්යා විධාන සහිතෝ කම්මဋහානානි ඒ විදිහටයි යන්නේ ඥාන සමාපatti විත්තහරෝ සබ්බාච අභිඥායෝ ඔය විදිහට හොමම කියාගෙන ගිහිල්ලා මෙතන තියෙනවා පච්චයාකාර දේශනා සුපරිසුද්ධ නිපුන නයා පච්චයාකාර දේශනා ඔය විදිහට පච්චයාකාර දේශනා කියලා කියන්නේ පටිච්ච සමුපාදයට ඉති පන සබ්බං යස්මා විසුද්ධි මග්ගේ මයා සුපරිසුද්ධං වුත්තං තස්මා බීයෝ නතං ඉද විචාරයිසාම පැහැදිලිනේ මේ විදියට මේ සියල්ලම යම් හේකින් මා විසින් විසුද්ධි මාර්ගයේ පිරිසිදුව කියන ලද්දේද ඒ නිසා එය බොහෝ සෙයින් මෙහිදී විස්තර නොකරන්නෙමි කියලා ආරම්භක ගාථාවලම කියලා තියෙනවා ඈ. ඉතින් මේ වගේ කියලා තියෙන නිසා අපහු ඒතෙන් ගැන කියන්නේ නැහැ. නැත්තම් හිතේ ඉන්නේ ඇයි මේ ටික විස්තර කළේ නැත්තේ කියලා. ඒ නිසායි අපි මේ කාරණාවත් කිව්වේ මෙතනදී. තැනක් පින්නලාම කිව්වම කවුරු හරි අහුවොත් කියන්න පුළුවන් මේ 80 තැන මේ කියා තියෙනවා කියලා නේ. ඔව්. ඒ විදිහටම මතක විදිහට මජ්ක්‍ධිම නිකාය අටුවාවෙත් ආරම්භයේදීම කියන ওই කතාව. පේනවා ඇති මේ තියෙන්නේ. ඒ දැන් කියපු ගාථාවම පච්චාකාර දේශනා සුපරිසුද්ධ නිපුන නයා ওই විදිහට කියගෙන ගිහිල්ලා ඉතිපන සබ්බං යස්මා විසුද්ධි මග්ගේ මයා සුපරිසුද්ධ සම්බුත්තං ওই විදිහට ඒ ගාථාව මජ්ක්‍ධිම නිකාය අටුවාවෙත් ආරම්භයේදීම කියලා තියෙනවා. දැන් අපි මේ කියවන්නේ මොන අටුවාවද? මජ්ක්‍ධිම නිකාය අටුවාවනේ. එතකොට ඒකේ ඒ ටික කියලා තියෙනවා ආරම්භයේදීම. ඒ නිසා අපහුව ඒ ටික කියන්නේ නැහැ. පැහැදිලි නේද? නැත්තම් සැක හිතෙන්න පුළුවන් කට්ටියට. ඒ නිසයි පෙන්නන්නේ. හරි. හරි ඊළඟ ඡේද කියවමු බලන්න 221 කවුද ඊළඟ
හා ඔසරසොස් තේන හිතුවන් මාගණ්ඩිය සප්පුරුසේ භජේ යාසි යතෝකෝතෝ මාගණ්ඩිය සප්පුරුසේ භජිස්සසි තතෝතෝ මාගණ්ඩිය සද්ධම්ම සොස්සසි යතෝකෝතෝ මාගණ්ඩිය සද්ධම්ම සොස්සසි තතෝතෝ මාගණ්ඩිය ධම්මානුධම්මං පටිපාදිස්සසි යතෝකෝතෝ මාගණ්ඩිය ධම්මානුධම්මං පටිපාදිස්සසි තතෝතෝ මාගණ්ඩිය සාමණ්ඩිය ඤස්සසි සාමන් දක්ඛීස්සසි ඉමේ රෝගා ගණ්ඩා සල්ලා ඉද රෝගා ගණ්ඩා සල්ලා අපරිශේෂා නිරුද්ධಂತಿ තස්මේ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධಂತಿ ඒ මේ තස්ස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති ඉති.
ආ ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිය ඉල්ලීමක් කළයින් පස්සේ එහෙමනම් මාගන්ධිය සත්පුරුෂයන්ව ඇසුරු කරන්න යම් විදියකින් ඔබතුමා සත්පුරුෂයන්ව ඇසුරු කරනවා නම් ඒ හේතුවෙන් ඔබතුමාට සද්ධර්මය අහන්න ලැබෙනවා. ඔබතුමා සද්ධර්මය අහනවා නම් ඔබතුමාට සද්ධර්මය අහන්න ලැබෙනවා නම් ධර්මානුධර්ම පිළිපැදීම ධර්මානුකූල පිළිපැදීම සිද්ධ වෙනවා. ඔබතුමා ඒ විදියට ධර්මයට අනුකූලව පවතිනවා නම් තමන්ටම දකින්න පුළුවන් වෙනවා තමන්ටම දැනගන්න පුළුවන් වෙනවා මේ තමයි රෝග මේ තමයි ගණ්ඩ මේ තමයි සල්ල කියලා කියන්නේ. මෙන්න මේ අවස්ථාවේදී එහෙම නැත්නම් මේ තත්වයේදී රෝගයෝ ගණ්ඩයෝ සල්ලයෝ ඉතිරියක් නැතිව නිරුද්ධ වෙනවා කියලා දැනගන්න පුළුවන්. මෙතන ඇත්තටම මේ රෝග ගණ්ඩ සල්ල කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න ස්කන්ධයන්ට පැහැදිලිනේ මොනවටද රෝග ගණ්ඩ සල්ල කියලා දේශනා කරේ මොනවටද ආ ස්කන්ධයන්ට පැහැදිලිද එතකොට මේ ස්කන්ධයන් නිරුද්ධ වෙන්නේ කොහෙදිද නිවනට පැමිණුනාම මේ ස්කන්ධයන්ගේ නිරෝධය සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට දැනගන්න පුළුවන් මේ ධර්මය අවබෝධ කරන කෙනාට ඒකයි මෙතනදී මතක් කරන්නේ ඊට පස්සේ ඔන්න දේශනා කරනවා ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා නිරුජ්ජಂತಿ ඒවං ඒතස්ස කේවලස්ස දුක්ඛක්ඛං දහස්ස නිරෝධෝ හෝති කියලා මේ අවබෝධය ඇති වෙනවා කාටද මේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න කෙනාට මේ ස්කන්ධයන්ගේ තත්වාකාරය දැනගන්න කෙනාට මෙන්න මේ ප්‍රත්‍යාකාරය මනාව අවබෝධ වෙනවා ප්‍රත්‍යාකාරයේ කිව්වේ මොකක්ද පටිච්ච සමුප්පාද දේශනාවට පැහැදිලි නේද එතකොට මේ පටිච්ච සමුප්පාද දේශනාව ඒ කෙනාට මනාව අවබෝධ වෙනවා ඒ ටිකට විශේෂයෙන් අට කතාවේ ධම්මස්ස අනුධම්මං අනුච්චවිකම් පටිපදං තමයි ධම්මානුධම්ම පටිපදා කියලා කියන්නේ ධර්මයට සුදුසු අනුව යන ප්‍රතිපදාව. එහෙම නැත්නම් ධර්මානුකූල ප්‍රතිපදාව කියන එකයි තේරුම. මේ පේනම ඇති ඉමේ රෝගා ගණ්ඩා සල්ලා ඉති පංචස්කන්ධේ දස්සේති. මේ විදිහට ස්කන්ධ පංචකය තමයි රෝග ගණ්ඩ සල්ල විදිහට දේශනා කළේ. උපාදාන නිරෝධා කියලා කිව්වේ විවට්ටං දස්සෙන්තෝ ආහ. ඒ කියන්නේ මේ උපාදානයන්ගෙන් දුරු වීම එහෙම නැත්නම් මිදීම ගැනයි මේ විදියට දේශනා කළේ වට්ටය කියලා කියන්නේ සසරට කියන නමක් විවට්ටය කියලා කියන්නේ එතකොට නිවනට කියන නමක් එතකොට මේ සසරෙන් මිදීම පැහැදිලිද හරි එතකොට අවසාන ඡේදය කියවන්න තියෙන්නේ. එතකොට සූත්‍ර දේශනාව අවසන් වෙනවා. කවුද අවසාන ඡේදය කියන්නේ? භාගෙ භාගෙ දෙන්නේ කියමුද?
අවසන්.
භාගයක් කියමු.
ඒවං උත්තෝ මාගණ්ඩිය පරිබ්බාජකෝ.
ඒවං උත්තේ.
ඒවං උත්තේ මාගණ්ඩිය පරිබ්බාජකෝ භගවන්තං ඉතද ඕච අභික්කන්තං භෝ ගෝතම අභික්කන්තං භෝ ගෝතම සීජිතප්පි භෝ ගෝතම කුජිතං වා කුජේය අටිච්ඡන්නං වා විවරේය මූලහස්සවා මග්ගං ආචිතේය අන්ධකාරේවා තේලපජ්ජෝ තං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තීති එවමෙව බෝතා ගෝතමීන අනේක පටිආයන ධම්මං ප්‍රකාශිතෝ
ධම්මෝ ප්‍රකාශිතෝ
ප්‍රකාශිතෝ ඒසාහං භගවත්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච බිකු ලබෙය මහං බෝතා ගෝතමස් සම්පිතේ පස්සද්දං
ලබෙයං උපසම්පදಂತಿ ආකංකති පබ්බජ්ජං මාසේ පරිවසති වේ මත්තතා විදිතාති හරි. එතකොට මෙතනදී මොකක්ද මේ කියන්නේ? දැන් මේ වෙද්දී අර එතුමා ආරම්භයේදී තිබුණේ කොහොමද? මුලින්ම භාග්‍යතුන් වහන්සේගේ ආසනය දැක්කම කොහොමද මතක් කළේ මේ මාගන්ධිය පරිබ්‍රාජකයා? බොහොම සතුටු වුණාද මේ දැන් වගේ? මුලින්ම භාග්‍යවතුන් වහන්සේගේ ආසනිය දැක්කයින් පස්සේ මොකද්ද කිව්වේ? මුලින්ම කිව්වේ නොදැකිය යුත්තක් තමයි මන් දැක්කේ. නොදැකිය යුත්තක් දැක්කේ මේ මේ ආසනේ භවත් ගෞතමීන් වහන්සේගේ ආසනේ නම් මම අසුබ දෙයක් නොදැකිය යුත්තක් දැක්කේ. ඒ මොකද? බුනහු කියලා දොස් කිව්වේ නේද? ඒ ශ්‍රමණ භවත් ගෞතමීන් වහන්සේ කියලා කියන්නේ දියුණුව නැති කරන්නේ, වෘද්ධිය නසන්නේ. ඒ වගේ කෙනෙක්ගේ ආසනයක් නම් මේ දැක්කේ නොදකී යුත්තක් දැක්කේ කියලා. ඊට පස්සේ දැන් කොහොමද මේ කියන්නේ? මොකද්ද මතක් කරන්නේ? අභික්ඛන්තං භෝගෝතම, අභික්ඛන්තං භෝගෝතම, සේයතාපි භෝගෝතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය. ඔය විදියට ඉතින් බොහොම ශ්‍රේෂ්ඨයි ස්වාමීනි, බොහොම විශිෂ්ටයි ස්වාමීනි. හරියට යටිකුරු කරලා තිබුණු භාජනයක් උඩුකුර කරලා තිබුණු උඩුකුරු කලා වගේ, ඒ වගේම වහලා තිබුණු දෙයක් විවර කරලා පෙන්නනවා වගේ, ඒ වගේම මම්මුලා වුණ කෙනෙකුට පාර කියලා දුන්නා වගේ, අන්ධකාරයේ අඳුර දුරු කරන්න තෙල් පහනක් දැල්ලුවා වගේ, ඒ ඇස් තියන අයට රූප දකින්න ලැබේවා කියලා තෙල් පහනක් දැල්ලුවා වගේ, මෙන්න මේ විදියට ගෞතමීන් වහන්සේ විසින් නොඑක් ආකාරයෙන් ධර්මයේ දේශනා කළා. මම භාග්‍යවතුන් වහන්සේවත් ධර්ම රත්නයත් මහා සංඝ රත්නයත් සරණ යනවා. මම භවත් ගෞතමීන් වහන්සේගේ සමීපයේ පැවිද්ද ලබම්වා, උපසම්පදාව ලබම්වා කියලා පැවිද්දයි උපසම්පදාවයි භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලනවා. දැන් එහෙම ඒ කාලෙ පැවිදි කරන්න පුළුවන්ද ඒ වගේ කෙනෙක්ව? ඒකවරම මහා කන්දකේ කරපු පිරිස ඇති නේද? එතකොට මතක ඇති තීර්ථකයින්ට ඒ වගේ පරිවාසයක් තියෙනවා. මාස 4ක පරිවාසයක් තියෙනවා. ඒ පිරිවෙස පුරලා තමයි පැවිදි වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ කාරණාව ගැන තමයි භාග්‍යතුන් වහන්සේ මේ මතක් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මාගන්ධිය යම්කිසි අන්‍ය තීර්ථක කෙනෙක් මේ ධර්ම විනයේ පැවිද්ද බලාපොරොත්තු වෙනවා නම්, උපසම්පදාව බලාපොරොත්තු වෙනවා නම්, ඒ කෙනා මාස 4ක පිරිවෙසක් පුරන්න ඕන. මොකද්ද මෙතන මාස 4ක පිරිවෙස කියන්නේ? භික්ෂුන් වහන්සේලාට වත් පිළිවෙත් දක්වමින් ගරු කරමින් ඒ කාලේ යටහත් පහත්ව ගත කරන්න ඕන. ඉතින් එතනදී මතක් කරන්නේ මේ විදියට කටයුතු කරද්දී හදිසියේ හරි අනිත් භික්ෂුන් වහන්සේලා මේ තීර්ථක ධාමේ අඩුපාඩු කියද්දි කේන්ති ගන්නවා නම්, භාග්‍යතුන් මේ භාග්‍යතුන් වහන්සේගේ ධාමේ ගුණ කියද්දි ඒකට කේන්ති ගන්නවා නම්, තීර්ථක ධාමේ හොඳක් කිව්වොත් ඒකට සතුටු වෙනවා නම්, භාග්‍යතුන් වහන්සේගේ ධාමේ අගුණ කියද්දි ඒකට සතුටු වෙනවා නම්, ඒ කෙනාගේ පිරිවෙස සම්පූර්ණ නැහැ. පැහැදිලි නේද? එහෙම නොවී ඒ කෙනා නිවැරදි ක්‍රමයට මේ සැබෑවටම තෙරුවන් ගැන ශ්‍රද්ධාව ඇතුව මේ මාස 4 කාලය ගත කරන්න ඕන. අන්න ඒ මට්ටමට ඒ කෙනා ශක්තිමත් උනායින් පසුව තමයි ඒ කෙනාට පැවිද්ද උපසම්පදාව දෙන්න පුළුවන්. අන්න ඒ පරිවාසයට තමයි මේ කියන්නේ මාස 4ක තීර්ථක පරිවාසය කියලා. පැහැදිලි නේද? එතකොට ඒක ගැන විනේදිත් කියවෙනවා. එතකොට මේ විදියට මාස 4ක් ගියහම භික්ෂුන් වහන්සේලාගේ හිත සතුටු කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා සතුටු වෙනවා නම් මේ කෙනාගේ පැවැත්ම අනුව භික්ෂුන් වහන්සේලා පැවිදි කරાવી, භික්ෂුවක් විදියට උපසම්පදත් කරાવી කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. එතෙන්දි මතක් කරනවා. ඉතින් නමුත් මේ පුද්ගල වේමත්තතාවය, පුද්ගලින්ගේ වෙනස් බව භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒ නිසා මතක විදියට මෙතුමට මේ පිරිවෙස දුන්නේ නැහැ. ටීකාවේ එක කියනවාද කියලා මට හරියටම මතක නැහැ. ඒක නක් කියලා නැහැ. මතක විදියට මේ කියන විදිහට දීලා නැහැ කියන වගේ පැත්තක් තමයි පේන්නේ. හරි, ඊට පස්සේ ඊටු ටික කියමු බලන්න ඊළඟ කවුද? සචේ බන්තේ කියන තැන ඉඳන්. පරිවසිස්සාමි. පරිබ්බාජකෝ. අචිරූප සම්පන්නෝ. විහාසි උපසම්පජ්ජ විහාසි. අබ්භඤ්ඤාසි. ඊට පස්සේ මොකක්ද මාගන්තිය පරිබ්‍රාජකතුමා මතක් කරන්නේ? අර කලින් වගේමද තාමත් හදයිද? අර කලින් වගේමද? ඊට පස්සේ මතක් කරනවා ස්වාමීනි, ඒ වගේ බාහිර තීර්ථක කෙනෙක් මේ ශාසනයේ පැවිදි වෙද්දී, පැවිදි වෙන්න කැමති නම්, උපසම්පදා වෙන්න කැමති නම් මාස 4ක් පිරිවෙස් පුරනවනි. මාස 4කට පසුව භික්ෂුන් වහන්සේලා ඒ සිත් සතුරු වුණා වූ භික්ෂුන් වහන්සේලා පැවිදි කරනවා. භික්ෂු භාවයේ උපසම්පදා කරනවා. ස්වාමීනි, මම අවුරුදු 4ක් පිරිවෙස් පුරන්නම්. අවුරුදු 4කින් පසුව සිත් සතුටු වූ භික්ෂුන් වහන්සේලා මාව පැවිදි කරාවා. භික්ෂු භාවයේ උපසම්පදා කරත්වා කියලා අන්න මතක් කරනවා. මාස 4ක් නෙවෙයි, මම අවුරුදු 4ක් හරි පිරිවෙස් පුරන්නම්, මාව පැවිදි කරන සේක්වා කියලා ඉල්ලීම කරන්න. එතුමා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේ පැවිද්ද ලැබුවා, උපසම්පදාව ලැබුවා. උපසම්පදා වී නොබෝ කලකින් එකලාව විවේකීව අප්‍රමාදීව වීර්යවන්තව වාසය කරන මේ ස්වාමීන් වහන්සේ කවුද? මාගන්දිය ස්වාමීන් වහන්සේ නොබෝ කලකින්ම මේ කුලපුත්‍රයෝ ගිහිගෙයින් නික්මිලා පැවිදි වෙනවද? යම් අරමුණකින් ගිහිගෙයින් නික්මිලා පැවිදි වෙනවද? අන්නේ ඒ අනුත්තර බ්‍රහ්මචර්යාවේ පරියෝසානය කියන නිර්වාණය මෙලොවදීම තමන්ම විශිෂ්ට නුවණින් දැනගෙන සාක්ෂාත් කරගෙන වාසය කළා. ජාතිය ෂය වුණා, බ්‍රහ්මචර්යාව පුරලා අවසන් කළා, කළ යුතු දේවල් කරලා අවසන් කළා. මෙයින් මතු කළ යුත්තක් නැහැ, මේ නිවන් අවබෝධය පිණිස මෙයින් මත්තෙහි කළ යුත්තක් නැහැ කියලා අවබෝධ කරගත්තා. මෙන්න මේ ආයුෂ්මත් මාගන්දිය ස්වාමීන් වහන්සේ අරහතං අඤ්ඤතරෝ අහෝසි, රහතන් වහන්සේලා අතුරින් එක රහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා විස්තර කරනවා. ඉතින් පේනවා ඇති දැන් මුලින් එතුමගේ තිබුණු අදහස සහ කතාබහ කරපු විදිය මේ පේනවා ඇති. දුද්දිට්ඨං වතභෝ භාරද්වාජ අද්දසාම දුද්දිට්ඨං වතභෝ භාරද්වාජ අද්දසාම යේ මයං තස භෝතෝ ගෝතමස්ස භූ නහුනෝ සෙයං අද්දසාම. පේනවනේ කලින් කියපු විදිය. මේ මම භවත් ගෞතමයන්ගේ ආසනේ නම් දැක්කේ නොමනා දෙයක් මන් දැක්කේ. දෙවතාවක් කියනවා මම නොදැකිය යුත්තක් දැක්කේ අන්න ඒ භූ නහුනෝ මේ විශේෂණ පදේ දියුණුව නැති කරන වෘද්ධිය නැති කරන මේ ගෞතමයන් වහන්සේගේ ආසනේ නම් මන් දැක්කේ මම නුසුදුසු දැක්මක් දැක්කේ අසුබ දර්ශනයක් දැක්කා වගේ මේ විදියටයි කියන්නේ. අවසානෙට පේනවා ඇති මේ අන්තිමට මතක් කරන්නේ සචේ භන්තේ අඤ්ඤතිත්‍ය පුබ්බා ඉමස්මින් ධම්ම විනේ. ඔය විදියට අනිත් තීර්ථක අය මේ ශාසනයේ පැවිදි වෙද්දී මාස 4ක් නම් පිරිවෙස් පුරන්න ඕන, මම අවුරුදු 4ක් පිරිවෙස් පුරන්නම් මට පැවිද්ද ලබා දෙනසේක්වා කියලා පැවිද්ද ඉල්ලුවා. අවසානෙට අරහත්ත්වයේ සාක්ෂාත් කරගත්තා. හැබැයි මේ අරහත්ත්වයේ සාක්ෂාත් කරගත්තේ නිකම්මද? අපි දැනගන්න ඕන ඒ කාරණාව, ඒ ටික පැහැදිලිනේ. මේ පේනවා ඇති උපසම්පදා වී අලුත ඒකෝ රූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ. අන්න ඒ සඳහා කටයුතු කරපු විදිය නේද? කොහොමද? එකලාව විවේකීව අප්‍රමාදීව වීර්‍යවන්තව ඒ සඳහා යොමු කළ සිත් ඇතිව මේ නිවන් දැකීම සඳහා යොමු කළ සිත් ඇතිව වාසය කළා. ඒ නිසා තමයි මාර්ග ඥාන ඵල ඥාන ලබන්න පුළුවන් උනේ. එහෙම නැතුව නිකම්ම හිටියානම් එහෙම ලබන්න බෑ. ඒ නිසා අපි දැන් මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කළාම අපේ ජීවිතේට එකතු කරගන්න ඕන කරුණු, තේරුම් ගත යුතු කරුණු ගොඩක් තියෙනවා. එක කාරණාවක් දැන් මේ විදිහේ වැරදි මත කෙනෙක්ගේ තිබුණයි කියලාම ඒ කෙනාව අපිට බැහැර කරන්න පුළුවන්ද? සමහර විට මේ විදිහේ බොහොම හේතු සම්පත් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ නිසා අපි තවත් කෙනෙකුගේ අඩුපාඩුවක් වැරද්දක් තිබුණයි කියලා ඒ කෙනාට ගරිහා කරන්න හෝ පහත් කරලා සලකන්න හොඳ නැහැ. පැහැදිලි නේද? කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ කෙනාගේ වැරදි පෙන්වලා දෙන්න ඕන, ඒ අයට උපකාර කරන්න ඕන. ඒක එක දෙයක්. මොකද බුදු කෙනෙකුට තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ මේ කෙනා කොයි විදියේ කෙනෙක්ද කියන එක. ඒ නිසා අඩුපාඩු වැරදි තව කෙනෙක්ගේ තිබුණත් තමන් කේන්ති ගත්තොත් දැන් මේ කියන කතාවත් එක්ක අපි එතකොට මේ ශාසනේ භාග්‍යතුන් වහන්සේගේ අවවාදයෙන් බැහැර වෙලා. තමන් කේන්ති ගත්තොත් තව කෙනෙක්ගේ ඇත්තටම තියෙන වැරද්දක් ගැන වුණා. පැහැදිලි නේද? ඒත් එක්කම අපි අදිෂ්ඨාන කරගන්න ඕන මේ ස්වාමීන් වහන්සේලා පුරාණ උතුමන් වහන්සේලා යම් විදියකටද නිවන් දැකීම සඳහා පිළිවෙත් පිරුවේ, ඒ ආකාරයට අපිත් උත්සාහවත් වෙන්න ඕන. කොහොමද? ඒ ගැන තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් තමන් බොහෝම වීර්යවන්තව ඒ වගේම නිවනට යොමු කළ සිත් ඇතිව කටයුතු කළා. පැහැදිලි නේද? ඒකෝ රූපකට්ඨෝ අප්පමත්තෝ. එතකොට මේ රූපකට්ඨ කියන වචනේ ඒකෝ කියන එකේ තේරුම එකින් එක කියමු බලන්න. එතකොට ටිකක් හොඳයි දැනගන්නත් එක්ක නේද? ඒකෝ කියන එකේ තේරුම එකලාව. ඒ කියන්නේ කියමු බලන්න අනිත් කට්ටියත් උත්තර දැන් මුල් පිරිස විතරනේ උත්තර දුන්නේ නේද? ඊළඟ පෙළ ඒකෝ කියන එකේ තේරුම එකලාව කියන්නේ මොකක්ද? ඔව් පිරිසකින් වෙන් වෙලා. දැන් ඒ කියන්නේ දැන් මේ වගේ තැනක ඉද්දී කිසිම දෙයක් කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න කියන එකද? දැන් මේකෙදි දැන් මේ සූත්‍ර දේශනාවක සියල්ලෙන් සියල්ලම කරුණු කියවෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒ නිසා ඒවත් දැනගන්න ඕන. දැන් තමන්ට ඒ එකලා වීම සඳහා එහෙම නැත්නම් තනි වීම සඳහා සුදුසුකම් ටිකක් තියෙනවා ඒ ටික සම්පූර්ණ කරගන්න ඕන. ඒ ටික සම්පූර්ණ කරගෙන ඊට පසු කාලයක පුළුවන් ඒ විදියට කටයුතු කරන්න දැන් උනත් අපි මේකෙන් අදහස් කරන්නේ ඝනසංගනිකා රාමතා ආදීෙන් දුරු වෙලා කියන එකයි. මොකද්ද ඝනසංගනිකා රාමතා කියලා කියන්නේ? ඝනසංගනිකා රාමතා කියමු බලන්න කවුරු හරි. විපස්සී ආයස්ම කියමු බලන්න මොකද්ද? මොකද්ද ඝනසංගනිකා රාමතා කියන්නේ? ඥානකෝවිදායස්ම තියක් ඇහෙනවා මදි. ඝනසංගනිකා රාමතා කියන්නේ මේ වූපකට්ටෝ කියන එකේ විරුද්ධ වචනේ. ඝනයා එහෙම නැත්නම් පිරිසත් එක්ක එක්ව එකතු වෙලා කතා කර කර වාසය කිරීමේ කැමැත්තට කියනවා මොකක්ද? ඝනසංගනිකා රාමතා. එතකොට මේ වූපකට්ටෝ ඒකෝ වූපකට්ටෝ කියන වචනවලට විරුද්ධ වචනයක්. පැහැදිලිද? එතකොට දැන් භික්ෂුන් වහන්සේලා විදිහට අපි අද උදෙත් කරුණ ටිකක් කීවා මතක ඇති නිහඬ භාවයේ වැදගත්කම ගැන නේද? මොකද්ද කිවි? ඉතින් අපි පිරිස එක්ක වැඩිපුර කතා කරන්න ගියහම මොකද වෙන්නේ? වැඩිපුර දස කතාවලට හිත යන්නේ, දෙතිස් කතාවලට කියලා. ඒ නිසා දැන් මෙතනදි මේ මතක් කරන්නේ පිරිසගෙන් පිරිස එක්ක නිතර ගැවසෙන්නේ නැතිව වතක් පිළිවෙතක් තිබුණත් ඒක කරන්න ඕන. එතනින් පසුව තමන්ගේ කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරගෙන, يعني තමන්ගේ නිවන් මාර්ගයට උපකාර වෙන කරුණු වලට හිත යොමු කරගෙන තමන්ගේ කටයුතු කරගන්න ඕන. දැන් මේක කරන්නේ පිරිස එක්ක ගැටීමෙන්ද, අනිත් අය එක්ක තරහ වෙලා පැත්තකට වෙලා ඉන්න එකක් ගැනද මේ කියන්නේ? එහෙම එකක් නෙවෙයි. පැහැදිලි නේද? තමන් බොහොම නුවණින් යුක්තව මේ පිරිස එක්ක එකතු වෙලා දෙතිස් කතා ආදී කතා කිරීමේ ආදීනව දැකලා එයින් ඉවත් වීම සඳහා තමයි මේ අදහසින් මේ ටික කරන්නේ. පැහැදිලිද? පැහැදිලිද හැමෝටම? හා. ඊට පස්සේ අප්‍රමාදෝ කියන්නේ මොකක්ද? අප්‍රමාදීව. අප්‍රමාදී කියලා කියන්නේ කොහොමද ආනන්දායස්ම? ඔව්, කුසල් සිතින් වාසය කිරීම. තව කවුරු හරි උත්තර කියමු බලන්න තමන්ට හිතෙන විදිහට. කෝ පේලියට කියාගෙන යමු උත්තරේ. ඒක මොනද? තව වෙනස් උත්තරයක් තියෙනවා නම්? අප්‍රමාදී. ඔව්, ශ්‍රමණ ධර්මවල නියුක්ත වෙනවා. තව කවුරු හරි උත්තරයක් කියමු බලන්න. ඔව්, සතිපට්ඨානෙ නියුක්තව වාසය කරනවා. එතකොට මේ කියපු උත්තර ඔක්කොම නිවැරදි නේද? එතකොට කොහොම හෝ අප්‍රමාදී කියලා කියන්නේ නිරන්තරව යෝනිසෝ මනසකාරයෙන් යුක්තව. එතකොට දැන් අපි කුසල් වඩනවා කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයේ පවත්වනවා. එතකොට ශ්‍රමණ ධර්මයන්හි භික්ෂුවකට ගැළපෙන කටයුතු කරනවා කියලා කියන්නේ ඒ විදියටම යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරනවා. එතකොට ආතාපී කියලා කියන්නේ කොහොමද තේරුම? කෙලෙස් තවන වීරයෙන් යුක්තව කියලා කියන්නේ නේ. එතකොට ඒ කියන්නේ කොහොමද? දවල් දානි වළඳලා ඇවිල්ලා ටික වෙලාවක් ගිහිල්ලා පැය දෙකක් විතර විවේක ගන්නවා එහෙමද? කොහොමද? නෑ, යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේම කුසලයක් වැඩෙන අවස්ථාවක යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඔව් ඔව් අනිවාර්යයෙන්. අපි අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා විස්තර කළා නේද කලින් දවසක් කතා කළා මතකයිද? ඔව් ඔව්. එතකොට අනිත්‍ය දෙයක් නිත්‍ය වශයෙන් සැලකීම, දුක් දෙයක් සැප වශයෙන්, අසුභ දෙයක් සුභ වශයෙන්, අනාත්ම දෙයක් ආත්ම වශයෙන් සැලකීම. ඒ තැන් තමයි කෙටියම කිව්වොත් වැරදි වශයෙන් දේවල් දැකීම තමයි අයෝනිසෝ මනසකාරය, වැරදි මනසකාරය. හරි. එතකොට ආතාපී කියලා කියන්නේ කෙලෙස් දුරු කරන වීරියෙන් යුක්තව. මොකක්ද, කොහොමද කෙලෙස් දුරු කරන්න වීරිය කරන්නේ? ඇඟේ වීරිය ගැනද මේ කියන්නේ? කයේ වීරිය ගැනද කියන්නේ? පොඩි අයස්ම කවුද? ධම්මීසායස්ම. එහෙමනම් මොකක් ගැනද කියන්නේ? කවුද? දීරචිත්තායස්ම. මොකක් ගැනද මේ කියන්නේ? ආතාපි. කොහොමද? උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම්. ඔව් පාදා ඒ විදිහට නූපන් අකුසල් නූපදීම පිණිස, උපන් අකුසල් ප්‍රහාණය පිණිස, උපන් කුසල් දියුණුව පිණිස, නූපන් කුසල් උපදවීම පිණිස මේ සඳහා කරන වීරිය තමයි දහමේ විස්තර කරන සම්මා වායාම කියලා දහමේ විස්තර කරන්නේ නේද? ඒකට ඒ තැනක වීරිය කියලා කියන්නේ කායික වීරියත් අවශ්‍යයි. හැබැයි ප්‍රධාන වශයෙන්ම හිතේ වීරිය. දැන් කයේ වීරිය තිබුණට හිතෙන් අකුසල් වලට යන්න ඉඩ දෙනවා නම්, අකුසල් වලට ඉඩ දීලා නම් ඉන්නේ, ඒ කෙනා වීරියවන්ත කෙනෙක්ද? ඒ ධර්මයේ කියවෙන වීරියෙන් තොර කෙනෙක්. පැහැදිලි නේද? ඒ නිසා කායික වීරියත් අවශ්‍යයි. ප්‍රධාන වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හිතේ වීරිය තියාගන්න ඕන. අකුසල් ඇති නොවන විදියට, අකුසල් ඇති විදියේ ඒවා දුරු කරගන්න විදියට වීරයක් හිතේ තියෙන්න ඕන. අන්න ඒ විදියට කටයුතු කළොත් තමයි එහෙමනම් මේ විදියට මාර්ග ඥාන, ඵල ඥාන උපදවන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලිද? පහිතත්වෝ. ඊළඟට පහිතත්වෝ කියලා කියන්නේ මොකක්ද? තේරුම අපි බලමු මේකේ මතක විදියට. මේ කියන්නේ නිවන් අවබෝධය සඳහා යොමු කළ සිත් ඇතිව කියන එකයි. ඒ කියන්නේ ආතාපී කියන පදය. පේනවති පහිතත්වෝ තී නිබ්බානේ පේසිත චිත්තෝ කියලයි විස්තර කරලා තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට නිවන් අවබෝධය සඳහා යව් පේසිත කියලා කියන්නේ, පහිත කියලා කියන්නේ යොමු කරනවා කියන අර්ථයනේ. පැහැදිලි නේ? එතකොට යොමු කළ සිත් ඇති කියන එකයි, නිවන වෙත යොමු කළ සිත් ඇති ඇතිව කටයුතු කරනවා කියන එකයි තේරුම. පැහැදිලිද? එතකොට යම් කෙනෙක් ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් ධර්ම දේශනා කරනවා නම්, පොත්පත් රචනා කරනවා නම්, ඒක එතකොට නිවන් බලාපොරොත්තුවෙන් යොමු කළ සිත් ඇතුව කටයුතු කිරීමක්ද? එහෙම නැත්නම් අනිත් අයට පුළුවන් තරම් ධර්ම දේශනා කරලා මං කුසල් ටිකක් රැස් කරගන්න ඕන කියලා හිතන එක භාග්‍යතුන් වහන්සේගේ අවවාදයද? ඒක නරක දෙයක් නෙමෙයි, කුසලයක් තමයි. නමුත් ඇතැම් තැනකදී ඒ දික්ටි ආදියත් එක්ක මිශ්‍ර වෙලා පැහැදිලි නේද? ඒ කුසල් කරලා මම මේ වගේ දිව්‍ය ලෝකයක උපදින්න ඕන. එහෙම කියලා හිතනවනම්. ඒතර දිව්‍ය ලෝකයේ උපදින මම කියලා කෙනෙක් ගැන කල්පනා කරලා තියෙනවා. එතකොට ඒක අර කලින් අපි කියපු මතක ඇති එහෙම අදහස් කරනවා නම් ඒකට තමයි කියන්නේ දිත්හාසව දිට්ටි ආසවය. ඒ විදිහේ දෙයක් ලබන මම කියලා කෙනෙක් ඉන්නවා කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒ තැනක ඒක දිට්ටියක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? ආ එහෙමනම් අපි මේ නියම අවබෝධය තියාගෙන දැන් මේ තිබුණට වෙනස් වෙවි යන නාම પરම්පරාවක් සහ රූප પરම්පරාවකුයි තියෙන්නේ කියන අවබෝධය ඇතුව යම් කෙනෙක් කුසලයක් කරනවා. ඒ තැනකදී ඒ දිට්ටිය යෙදෙන්නේ නැහැ. පැහැදිලි නේද? එහෙම නැතුව අර විදිහේ ප්‍රාර්ථනා යම් කෙනෙක් කරනවා නම් ඒ තැනක ඒ ලෝභ හිත ආදියෙන් ඒ හිත පරිවාර විලා ටිකක් කිලිති වෙනවා. පැහැදිලි නේද? ඒ නිසා අපි සුද්ධ වශයෙන්ම ඉතින් මේ සියලු දුක්වලින් නිදහස් වීම පිණිස මේ කුසලය උපනිශ්‍රය වේවා කියන අදහසින් ප්‍රාර්ථනා කරගන්න ඕන. පැහැදිලි නේද? ඒතර මේ උපදින දිව්‍ය ලෝකයක හෝ වේවා බ්‍රහ්ම ලෝකයක හෝ වේවා ඒ සියලු දේවල් ස්කන්ධ පහට අයිති දේවල්ද නැද්ද? දිව්‍ය ලෝකයේ උපදින සංස්කාර ඒව ස්කන්ධ පහට අයිති නැද්ද? ඒ අනිත් දේවල් නම් මේ අපිට දකින්න ලැබෙන කැත දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දිව්‍ය ලෝකයේ දකින්න ලැබෙන ලස්සන සුබ දේවල් නම් අනිත්‍ය නැහැ. එහෙමද? ඒවත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත, දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත, අනාත්ම ලක්ෂණයෙන් යුක්ත සංස්කාර ධර්මම තමයි. අන්න ඒ අවබෝධය ඇතිව අපි කටයුතු කරනවා නම් අන්න පුළුවන්කම ලැබෙනවා මේ ස්කන්ධ දුකින් ඉක්මනට මිදහස් වෙන්න. පැහැදිලි නේද? අන්න ඒ විදිහටයි අපි එහෙමනම් කටයුතු කරන්න ඕන. ඒ ගැන තමයි මෙන්න මෙතන මේ මතක් කරන්නේ වචන කීපයයි තියෙන්නේ. ඒ වුණාට ඒ ටිකෙන් ලොකු අර්ථයක් කියවෙනවා මේ වචන ටිකෙන්. පැහැදිලි නේද? ඒකෝ රූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ කියලායි කියලා තියෙන්නේ. මේ විදිහට කටයුතු කරපු නිසා ස්වාමීන් වහන්සේට පුළුවන් වුණා නචිරස්සේව නචිරස්සේව නොබෝ කලකින්ම නේද වැඩි කාලයක් ගත වෙන්නේ නැතුවම උතුම් අරහත්ත්වය සාක්ෂාත් කරන්න පුළුවන් වුණා කියලායි කියලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අපිත් උත්සාහවත් වෙමු. ඊ වගේ මේ කියන කරුණ ටික ජීවිතේට එකතු කරගෙන ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ලැබූ උතුම් අරහත්ත්වය සාක්ෂාත් කරන්න ඉතින් මේ දේශනාවට සම්බන්ධ වුණ ආශිමුතුන් වහන්සේලා හැම දිනාටමත් ඒ වගේම මේ කුසලය අනුමෝදන් වෙන යම් තාක් පිරිසක් වෙනවද ඒ සියලුම දිනාටත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වහවහා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි. එහෙනම් තව මේ සම්බන්ධ ගැටලු එහෙම අහන්න තියෙනවද? එහෙම නැත්නම් පොඩි විවේකයක් අරගෙන අපව මොනවා හරි විනාඩි 5ක් 10ක් විවේකයක් අරගෙන වුණා තව පොඩි වෙලාවක් අපිට කතා කරන්න පුළුවන්. ගැටලු මොනවා හරි තියෙනවා නම් නැත්තම් දැම්ම කතා කරලා අවසන් කරන්න පුළුවන්. කොහොමද හොඳ? විවේකයක් ඕනද ඕනේ නැද්ද? මෙහෙම ඉවර කරද්ද ලේසි නේ? ඔව්. නෑ නෑ එතන අභිඥා බොහෝ විට ස්වාමීන් වහන්සේ මේ ෂඩ් අභිඥා දින ලබන් ඇති. මෙතන දිත්තේව ධම්මේ කියලා කියන්නේ මෙලොවදීම සයන් තෙමීම තමන් වහන්සේම අභිඥා සච්චිකත්වා. අභිඥා කියලා කියන්නේ විශිෂ්ට ඥානයන්ගෙන් සාක්ෂාත් කොට කියන එක. ඒතකොට අභිඥාවන්ගෙන් කියන අර්ථය නෙවෙයි. අපි අභිඥා කියන්නේ ෂඩ් අභිඥානේ. මෙතන කියන්නේ විශිෂ්ට ඥානයෙන් දතයුතු දේවල් සාක්ෂාත් කොට කියලා. එතකොට ඒකෙදී මාර්ග ඥාන ආදී ගැන තමයි විශේෂයෙන් මෙතනින් අදහස් කරන්නේ. බොහෝ විට මේ කාලේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේලා පටිසම්භිදා ඥාන, ඡඩ විඥාන ඥාන සහිත රහතන් වහන්සේලා. පැහැදිලි නේ? ඒ නම් මං හිතන්නේ ඇඟේ නිරෝගී බව ගැන තමයි කියලා ඇත්තේ. නමුත් මෙතනදී අදහස් කරන්නේ ඇඟේ තියෙන නිරෝගී බව නෙවෙයි. මේ රෝග සංඛ්‍යාත ස්කන්ධයන්ගෙන් දුරු වීම. පැහැදිලිනේ? ඔව්. ඒ ධර්මය ගැන ගරුත්වය ඇති කරවන්න. ඒ මුලින් අගෞරවයෙන් වාසය කළේ භාග්‍යතුන් වහන්සේ දන්නවා. දැන් ඒ වගේ දැන් මතක ඇති ප්‍රජාපති ගෞතමින් වහන්සේටත් ඒ විදිහටම ප්‍රතික්ෂේප කළානේ භික්ෂුණී පැවිද්ද දෙද්දි. ප්‍රතික්ෂේප කරලයි නැවත ආපහු ඉල්වීමක් කරවලා නැවත නැවත ඉල්ලීමක් කරවලා තමයි පැවිද්ද ලබා දුන්නේ. හේතුව ගැන එතනදිත් කියන්නේ ඒ විදිහට නැවත නැවත ඉල්ලන්න සැලැස්වීම නිසා ඒ ගරුත්වය පිහිටනවා. එතකොට එතනින් පසුව අයට පවා ගරුත්වය ඇති වෙනවා. අපි බොහොම අපහසු වෙන්නේ මේක කීප වතාවක් ඉල්ලලා ලබාගත්තු පැවිද්දක් කියලා. පැහැදිලි නේ? හා ඒ අර්ථයෙන් කියලායි තේන්නේ මෙතන. ලෝක විනාශය කියන්නේ මෙතනදී ඇත්තටම ලෝක විනාශය නෙවෙයි. දැන් මෙතනදී සත්ව විනාශනේ සිද්ධ වෙන්නේ. දැන් ඒ එකම කල්පයක් ඇතුලේදී නම් පැහැදිලි නේද? එකම කල්පයක් ඇතුලේදී නම් සත්ව විනාශ වෙන්නේ. ඒ තැනකදී සම්පූර්ණ ලෝක විනාශයක් වෙන්නේ නැහැ. අන්තර් කල්ප අතරදී ලෝක විනාශයක් වෙන්නේ නැහැ. සත්ව විනාශයක් වෙන්නේ. පැහැදිලි නේ? එතකොට ලෝක විනාශයකදී වුණත් ඉතින් බොහෝ විට වෙන්න පුළුවන් මේ කර කල්ප විනාශයේ අවස්ථාවේදී දෙවිවරු ඇවිල්ලා සමහර දේවල් බ්‍රාහ්මණ ආගමට ඇතුළත් කළයි කියලා කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් බ්‍රාහ්මයෝ ඇවිල්ලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන ඉගෙනුවයි කියලා කියන්නේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඊගෙනනම් සටහනක් මම දැක්කේ නැහැ කොහෙවත්. මෙතනදී කියනවා විපස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේ ඉඳන් කියලාම කියනවනේ. එතකොට කල්ප ගණනකුත් ගත වෙලා තියෙනවා. එතකොට ලෝක විනාශවලටත් හසු වෙලා. හැබැයි මේකෙදි ඉතින් පේන්නේ ওই අවසානෙට නම් එකතු වුණේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ කරපු දේශනාවක් කියලානේ. ඒ අතරේ ලෝක විනාශයක් නැහැ. පැහැදිලිනේ? ඉතින් මිනිස්සුන්ගේ ආයුෂ 10 දක්වා අඩු වෙනවා. ඊට පස්සේ සත්ව විනාශයක් වෙනවා. ඉතිරි වෙන පිරිස සිල් ගුණ පුරන්න පටන් ගන්නවා. එතකොට ආයුෂ වැඩි වෙනවා. එහෙමයි වෙන්නේ. පැහැදිලිද? ඔයතර මෙතන ධම්මානුධම්ම පටිපදා කියද්දී නම් සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාව තමයි නිවන සඳහා පිළිපැදිය යුතු ප්‍රතිපදාව කියන එක. එහෙම තමයි අපි නියම. දිග විස්තරයක් තියෙනවා මේ ටික හිමි ඊට පසුව කියව ගන්න මේ දස කතා සම්බන්ධව. මේඝිය සූත්‍රයේ කොම විස්තර කරන්න වෙලාව මදි. උදාන අට කතාවේ උදාන අටුවාවේ මේඝිය සූත්‍රයේ ඒ ටික ගොඩක් වටින කරුණු ටිකක් තියෙනවා. පැහැදිලිද? අපි කළ යුතු කතා තමයි දස කතා කියන්නේ. පැහැදිලි නේද? නොකළ යුතු කතා තමයි දෙතිස් කතා. ඉස්සල්ලාම ඒ ටික දැනගෙන ඉන්න ඕන. කළ යුතු කතා මොනවද? නොකළ යුතු කතා මොනවද කියලා. එහෙම නැත්තම් වෙන්නේ මොකද? කළ යුතු කතා නොකර ඉන්නවා, නොකළ යුතු කතා කරනවා නේද? ඒ නිසා ඉස්සරලම දැනගන්න ඕන මෙන්න මේ දස කතා තමයි අපි අපට කරන්න තියෙන්නේ, දෙතිස් කතා තමයි නොකර ඉන්න ඕන කියලා. පැහැදිලි නේද? ආ මේ ගැන දීර්ඝ විස්තරයක් මේ ටික හිමීට පසුව කියව ගන්න. අප්පිච්ච කතා, සන්තුට්ඨි කතා ඔය විදිහට ඒ කරුණු 10 විස්තර කරනවා. ඒ ටික හිමීට පසුව බලා ගන්න. කාගෙන්ද අහගන්න කියන්නේ? කාටද කියලා දෙන්න පුළුවන්? මේ ටික කතා කළාද කොහෙදී හරි? මීට කලින් කතා කෙරලා තියෙනවද? නැහැ. ඔව් එහෙමනම් එතන විස්තර කරනවා. අල්පේච් සිංහලෙන් කියනවා නම් අල්පේච්ච කතා කියන එකයි තේරුම. අප්පිච්ච කියලා කියන්නේ අප්ප ඉච්ඡා න ඉච්ඡෝ අප්පිච්ඡෝ කියලායි වචනේ විස්තර කරන්නේ. ඉච්ඡා කියලා කියන්නේ ආසාවල් වලට කියන නමක්නේ. එතකොට ආසාවල් නැති කෙනාට කියනවා අප්පිච්ඡෝ. මෙතන ඒ විදිහටයි කියලා තියෙන්නේ. ඊප්සාවල් එහෙම නැත්නම් බලාපොරොත්තු ආසාවල් නැති කියන එකයි. අප්පිච්ච භාව පටිසංයුත්තා කතාව අප්පිච්ච කතා. අල්පේච්ච භාවය හා සම්බන්ධ ප්‍රතිසංයුක්ත කතා. අල්පේච්ච භව කියන්නේ මොකක්ද? අල්පේච්ච භාවය ඇති කරගන්නේ කොහොමද? ඒ සඳහා පිළිපදින්න ඕන කොහොමද? එතකොට අල්පේච්ච ಗುಣ දියුණු කරගන්න මොනවද කරන්න ඕන? අන්න ඒ වගේ කරුණු ගැන කතා කරන එක තමයි අප්පිච්ච කතා කියලා කියන්නේ. එතකොට ඒ ගැන දීර්ඝ විස්තරයක් අටුවාවේ කරනවා. එතනදී මේ පේනව ඇති. මෙතනදී අත්‍රිච්ච, පාපිච්ච, මහිච්ච, අප්පිච්ච කියලා මේ විදිහට පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ අය ගැන විස්තර ඇතුව දැනගන්න ඕන. ඒ දැනගෙන ඒ වයින් ඒ නරක පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැතුව අල්පේච්ච පුද්ගලයෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා අන්නේ ඒ කරුණු ගැන තමයි මෙතන කතා වෙන්නේ. ඉතින් ඒ ಗುಣ ගැන අපි කියවලා දැනගන්න ඕන. අපි වෙන දවසක විවේකීව පසුව කතා කරමු මේ ගැන නේ. ඉඩක් ලැබුණොත් අපි මේ සූත්‍රය පසු වේලාවක කතා කරමු. ඒකෙත් ඒ වගේ වැදගත් අපට වැදගත් කරුණු ගොඩක් කියවෙනවා. භික්ෂුවකට වැදගත් වෙන කරුණු. ඒ ටික අපි වෙනම සූත්‍රය නිසා වෙන දවසක කතා කරමු. ඉතින් මෙතනදී මේ කරුණු එක්ක අපි දැනගන්න ඕන. මෙතනදී විශේෂයෙන්ම මට කියන්න උවමනාවුනේ පිරිස එකතු වුණාම කතා කරනවා නම් කතා කරන්න ඕන මෙන්න මේ දස කතා ගැනයි. එහෙම කතා කරන්න විශේෂ දැන් ඒකත් හැම වෙලෙම කතා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එහෙම නෙවෙයි, සුදුසු කාලය ආවම තමයි දැහැමි කතාවක් උනත් කරන්නේ නේද? සුදුසු කාලෙදි තමයි දැහැමි සාකච්ඡාවක් උනත් ධාර්මික කතාවක් උනත් කරන්නේ. හිම නැත්තම් තමන් විවේකීව තමන්ගේ භවනා මානසිකාරයකට හිත යොදවලා කාලය ගත කරන්න ඕනේ. පැහැදිලිද? මේ පේනවා ඇති. පවිවේක කතා කියද්දි මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා කොටස් තුනකට බෙදෙනවානේ. ඔන්න කාය විවේකය ඇති කරගන්න කිනාගෙන මෙතන කියනවා. තේසු ඒ විවේකයන් අතුරින් ඒකෝ ගච්ඡති. එකලාව ගමන් කරනවා. ඒ කියන්නේ ඒකෝ කියන එක මෙතන අදහස් කරන්නේ අදුතියෝ කියන අර්ථයයි. දෙවෙන්නේක් නැතිව එකලාව තනිව තනිව යනවා. තනිව හිටගෙන ඉන්නවා. තනිව ඉඳගන්නේ ඒවා කරන්නේ. එකට තනියෙන් තමයි නිදාගන්නේ. තනියෙන් ගමට පිණ්ඩපාතේ වඩිනවා. ආපහු එන්නේ තනියම. එතකොට ඉදිරියට යාම්, සක්මන් කිරීම, අනික් හැසිරීම, මෙන්න මේ විදියට දේවල් කරද්දී හැම තැනකදීම තනියෙන් කටයුතු කරනවා. මෙන්න මේ විදියට සියලු ඉරියව්වන් වලදී, සියලු කටයුතු වලදී ඝනසංගනිකාව අත්හැරලා වෙන්ව වාසය කිරීම කාය විවේකයයි කියලා විස්තර කරනවා. පැහැදිලිද? එනම් ඇති ඝනසංගනිකං පහාය විවිත්ත වාසෝ කාය විවේකෝ නම්. පිරිස් එක්ක එකතු වෙලා කතා කර කර මොනවා හරි තනියෙන් කරන්න තියෙන වැඩේටත් යාළුවාව එකතු කරගෙන නම් කටයුතු කරන්නේ, ඒක මේ ගුණයෙන් තොර භාවයයි. පැහැදිලි නේද? තනියෙන් කරන්න පුළුවන්. ඒ වුණාට ගිහිල්ලා යාළුවාව එකතු කරන් එනවා නම් කීප දෙනෙක්ව එකතු කරගෙන කතා කර කර නම් ඒ කරන්නේ. තමන්ට තියෙන අපහසුතාව නිසා තව කාවරි එකතු කරගන්න එක නෙවෙයි මේ කියන්නේ. පැහැදිලි නේද? තමන්ට තනියෙන් කරන්න පුළුවන් හොඳටම. හැබැයි ටිකක් පුරුදු වෙලා තියෙන්නෙම පිරිස් එක්ක එකතු වෙලා ඒ දේවල් කරලා. අන්න එහෙමනම් කටයුතු කරන්නේ මෙන්න මේ කාය විවේකය ඒ කෙනාට ලැබෙන්නේ නැහැ. පැහැදිලි නේද? අට සමාපත්තියෝපන චිත්ත විවේකෝ. ඉතින් කාය විවේකය නැත්තම් චිත්ත විවේකය ලැබෙන එක ලේසි නැහැ. නිබ්බාණං උපදි විවේකං. ඉතින් ඒ ගැන කවර කතාද නේද? ඒ නිසා උත්සාහවත් වෙන්න ඕන පුළුවන් තරම්. දැන් මේ පිරිස එක තැනකට එකතු වීමම නෙවෙයි මෙතන අදහස් කරන්නේ. පැහැදිලි නේද? දැන් බුද්ධ කාලේ වුණත්, භාග්‍යතුන් වහන්සේ වුණත් පිණ්ඩපාතේ වැඩම කරද්දී තව ස්වාමීන් වහන්සේලා ඒත් එක්ක වැඩම කළා. දැන් අජාසත් රජතුමා භාග්‍යතුන් වහන්සේව මුණ ගැහෙන්න යද්දි හැමෝම කතා කර කර හිටියද? අජාසත් රජතුමාට කොහොමද හිතුනේ? මාළු වෙළඳ පොලකට ගියා වගේ කියලා හිතුණාද? මොකද්ද එතුමාට හිතුනේ? මොකද්ද හිතුනේ? මතක ඇතිනේ සාමාන්‍ය ඵල සූත්‍රයේ විස්තර කරනවා. මොකද්ද හිතුණා කියන්නේ? මාව මරන්න මෙතෙන් එක් ආවද දන්නේ නැහැ. මොකද කිසිම සද්දයක් බද්දයක් නැති කවුරුත් ඉන්නවා කියලා හිතන්නවත් බැරි විදිහේ ඒ තරම් නිහඬ ප්‍රදේශයකට දැන් එක්කන් යන්නේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න කියලා. දැන් කොහොමද මෙච්චර නිහඬ වෙන්නේ? මෙච්චර 500ක් තරම් පිරිසක් ඉන්නවා නම් මෙහෙම නිහඬව ඉන්න පුළුවන්ද? මෙච්චර මේ වගේ 40ක් 50ක් ඉන්න තැන එහෙම නේද? ඒ අනුව හිතාගත්ත හැකි 500ක් හිටියා නම් කොහොමද කියලා? මේ වගේ දහ ගුණයක් නේද? එතකොට එතුමා හිතපු විදිය ඉතින් හරි. මොකද එතුමා හිතන්නේ මාව මරන්නවත් එක්කන් එනවද දන්නේ නැහැ කියලා. ඉතින් ගිහිල්ලා බලද්දි පුදුම වෙනවා නේද? ඒ නිසානේ අර බොහොම ප්‍රසාදයටපත් වෙනවා. දකිද්දිම පැහැදීමක් ඇති වෙනවා. ඉතින් ඒ සංඝ පිරිස කිසිම සද්දයක් නැතිව ඒ වැඩේ ඉන්න විදියට පැහැදිලි නේද? ඉතින් දැන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේදී වුණත් අනිත් අය ඒ අතරේ කතා කරනවද නැහැ. ඒ සද්දබද්ද වෙන මොකුත් නැහැ. හැමෝම නිහඬව ඒක අහගෙන ඉන්නවා. එහෙම නැත්තම් භාග්‍යතුන් වහන්සේ සමාපත්තියට සමවැදුණොත් අනිත් මහා සංඝරත්නයත් සමාපත්තිය වලට සමවදිනවා. එතකොට කවුරුත් කතා බහ කරන්නේ නැහැ. එතකොට අන්න ඒ විදියයි ඒ කාලේ ස්වාමීන් වහන්සේලා වැඩ හිටියේ. ඒ නිසා අපිත් මේ දේවල් ආදර්ශයට ගන්න ඕන. ඉතින් පුළුවන් තරම් මේ අනවශ්‍ය කතා අඩු කරගන්න ඕන. නිහඬ භාවය ආරක්ෂා කරගන්න ඕන. අනිත් අයට බාධා වෙන විදියෙ කතා බහ ඇති කරගන්න එපා. දැන් අපිට මතක් කළා දැන් භාවනා කටයුතු කරද්දී එහෙමත් සමහර විට ටිකක් සද්ද බද්ද වැඩි වෙනවයි කියලා නේද? ඉතින් වාහනවල සද්ද එහෙමත් ඇති වෙනවා කිව්වත් සමහර වෙලාවට එතැන් විට මේ දොරවල් අරින වහන සද්ද ඒ වගේ දෙයක්වත් බොහෝම හැමවම පරිස්සම් වෙන්න ඕන. තව කෙනෙක් බණ භාවනා කටයුතු කරනවා නම් එහෙම නැත්නම් වෙන මොකක් හෝ කටයුත්තක් කරනවා කියලා හිතමුකෝ ඒ දෙයට බාධාවක් වෙන විදියට කටයුතු වෙන්න ඉඩ තියන්න එපා. ඉතින් ඒක තමන්ටත් අකුසලයක්. ඒ වගේම ඒක ස්ථානයක් විදියටත් හොඳ නැහැ. පිරිසක් විදියටත් හොඳ නැහැ. දැන් මේ දේවල් දැක්කොත් අපි හිතමුකෝ දායක පිරිස ඇවිල්ලා ඒක දකින්නවා කියලා. දැන් අනිත් අයට නම් මේ භාවනා කරන්න කියලාත් කියනවා මේ ස්වාමීන් වහන්සේලා. අනිත් අයට බණ කියනවා ඒ වුණාට දැන් මේ අර ස්වාමීන් වහන්සේලා භාවනා කරන අතරේ අර තව පිරිසක් සද්ද කරනවානේ. ඒ අනිත් අයට බණ කිව්වට ඒ ಗುಣධර්ම ටිකක් අඩුයි වගේ කියලා හිතෙන්න පුළුවන් නේද? ඒක නිසා ඉතින් දැන් මේ දේවල් බාහිර සමාජයේ පවා හොඳ නැති දේවල් විදියට සලකන දේවල්. වැරදි විදියට සලකන දේවල් තව කෙනෙකුට බාධා වෙන විදියට කටයුතු කරන එක. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕන. අපේ නිහඬ භාවයේ රැකගෙන කටයුතු කරන්න. ප්‍රධානම ඉතින් අපේ හිතේ නිහඬ භාවය හදාගන්න උත්සාහවත් වෙමු. එතකොට කය වචන ඉමේම නිහඬ වෙනවා. නේද? අපට ඒ හිතට කරන්න තියෙන භාවනා මානසිකාරයක් ඒ වගේ වැඩක් නැති වුණාම තමයි වෙන දේවල් වලට හිත යන්නේ. කතා කරන්න, වැඩිපුර කතා කරන්න, වෙන කවුරු හරි එක්ක පොඩ්ඩක් කොහේ හරි ඇවිදින්න යන්න කතා කර කර වෙන මොකක් හරි වැඩක් කරන්න හිතෙන්නේ. කරන්න වැඩ මදි වුණාම, ඒ කියන්නේ හිතට වෙන වැඩ අඩු වුණාම, ඒ කියන්නේ භාවනා මානසිකාරයක් අඩු වුණාම, ඒ වගේ දේක අපි දිගට යෙදෙන්න ගත්තම අපට වෙන දේවල් කරන්න හිතෙන්නේ නැහැ. වෙන දෙයකට යන්න අවස්ථාවක් ලැබුණත්, වෙන දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණත් ඒවා කලබල නැතුව, සද්ද බද්ද නැතුව බොහොම පහසුවෙන් නිවි තැනහිල්ලේ ශ්‍රමණ සාරූප්‍ය නැති නොවන විදියට කරන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි නේ? එහෙම නැතුව කටයුතු කළොත් ඒ කතා කරන දේවලුත් සමහර විට අනිත් අයට තේරෙනවා මේ විචුන් වහන්සේ ගෙනන් ටිකක් සාරූප්‍ය ගතිය මදි නේද? කයේ හැසිරීමෙනොත් ඒ බව ප්‍රකට වෙනවා. සමහර විට කටයුතු කරද්දී උනත් තේරෙනවා සිහියෙන් කටයුතු කරනවා මදි කියන එක. දැන් පිටින් බලාගෙන ඉඳලා යම් මට්ටමකට කියන්න පුළුවන් 100ට 100ක් නැතත් දැන් නම් මේ කේන්තියෙන් වගේ වැඩ කරන්නේ. දැන් වත්පිළිවෙත් කරද්දී එහෙම ටිකක් මුල් වෙලා මුල් අවස්ථාවේ සමහර විට කුසල් හිතින් කරනවා. ටිකක් වෙලා ගිහින් මහන්සි එහෙම වෙද්දී සමහර විට ඒ කටයුතු කරන විදිය වෙනස් වෙනවා නම් පිටින් නම් බලලා අපිට කියන්න පුළුවන් දැන් නම් කුසල් හිතින් නෙවෙයි වගේ කරන්නේ නේද? ඒ නිසා ඉතින් අපි මේ පුළුවන් තරම් හැම වෙලාවකදීම කටයුතු කරද්දී කුසල් හිත ආරක්ෂා කරගෙන කටයුතු කරන්න උත්සාහවත් වෙමු. හොඳයි. ඒ සම්බන්ධව මොන හරි තව අහන්න එහෙම තියෙනවද? දැන් මතක ඇති අර අනුරුද්ධ මහරහතන් වහන්සේලා එහෙම කැලේ වැඩ වාසය කරද්දී කටයුතු කරපු විදිය. තමන්ට මොනව හරි කවුරු හරි එක්ක ගෙන්න ගන්න තියෙනවා නම් කතා කොහොමද කළා කියන්නේ? කෑ ගහලා කියනවද මේ වඩින්න ආයුෂ්මතුන් මේ අසුවාදී ගෙනියන්න තියෙනවා කියලා සද්දෙන් කතා කරනවද? අතින් තමයි සංඥා කරයි කියලා කියන්නේ. ඒ සඳහාවත් වචනයක් වැය කළේ නැහැ කියනවා. ඒ අත්‍යවශ්‍ය දෙයකට නේද? අපිත් එහෙමද කියලා කල්පනා කරලා බලන්න ඕන. අපිත් මේ වචන පිට කරන්නේ අත්‍යවශ්‍ය දේවල් වලට විතරද කියලා සිහි කරලා බලන්න ඕන. අපි ඔය විදියට මේ ධර්මයේ කියවෙන විදියට නිහඬව කටයුතු කරන්න පටන් ගත්තොත් බොහොම ඉක්මනින් ඒ හිතේ සංසිඳීමත් ඇති වෙනවා. පැහැදිලි නේද? එතකොට මේ කය වචන සංවර කර ගැනීම කියලා කියන්නේ ද සීලයේ කොටසක් නේ. එතකොට අපි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ගැන විතරයි බොහෝ විට කතා කරද්දී සීලය කියද්දී කතා කරන්නේ. හැබැයි ඉන්ද්‍රිය සංවර සීලය ගැන ඉච්චරම සැලකීම අඩුයි. ඒකත් සීලයේ කොටසක්ම තමයි. අපි ඒ ටිකත් ආරක්ෂා කරගෙන පිළිවෙලට කටයුතු කරද්දී තමයි ඒ සමාධී කොටස දියුණු වෙන්නේ ටිකෙන් ටික. ඒ නිසා හැමෝම උත්සාහවත් වෙමු. බොහෝ දෙනෙක් අපි දන්නවා ඉතින් උත්සාහයෙන් කටයුතු කරනවා නේද? උත්සාහවත් වෙනවා. ඉතින් අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් අපි මේ දන දන අඩුපාඩු වෙන්න තියාගන්නේ නැතුව දැනගත්තයින් පසුව හරි අපි මේ අඩුපාඩු හදාගෙන පුළුවන් තරම් මේ කය වචන සංවර කරගෙන ඉන්ද්‍රිය සංවර සීල ප්‍රාතිමෝක්ෂ සංවර සීල ආජීව පාරිසුද්ධි සීල පච්චය සම්නිස්සිත සීල කියන ඒ සියලුම සීලයන් හොඳට සම්පූර්ණ වෙන විදියට සීල කොටස සම්පූර්ණ කරගෙන ඉතින් සමාධියක් උපදවා ගන්න උත්සාහවත් වෙමු. එතකොට බොහොම ඉක්මනින් ඉරිසට මේ සමාධි දිනු කර ගන්න පුළුවන් වේවි. ඒ නිසා ඉතින් අපි නැවත වතාවක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා ඉතින් බොහොම පහසුවෙන් මේ සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දිනු කරගෙන ඉක්මනින්ම නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් අපි මේ ධර්ම දේශනා වශයෙන් ධර්ම සාකච්ඡාමය වශයෙන් රැස් කර ගන්න යෙදුණු සෑම කුසල ධර්මයක්ම ත්‍රිවිධ රත්නයට උතුම් උපහාර පූජාවක් බවට පත් වේවා. ඒ වගේම ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය මේතා කාලයක් ආරක්ෂා කරගෙන පැමිණි පුරාණ මහරහත්තුමන් වහන්සේලාට ඒ වගේම ග්‍රන්ථාදී රචනා කරමින් ශාසනයට දිරි දෙන්නට යෙදුණු ඒ පුරාණ උතුමන් වහන්සේලාට ඒ වගේම අපට පැවිද්ද උපසම්පදාව ලබා දුන්නු ධර්ම විනය උගන්වන්නට යෙදුණු ඒ වගේම මේ ධම් සාකච්ඡාදියට අනුග්‍රහ කරන්නට යෙදුණු සියලුම ගුරු ස්වාමීන් වහන්සේලාට සත්පුරුෂ උතුමන් වහන්සේලාට ඒ වගේම පෙර ජාතිවල හෝ අපට උදව් උපකාර කරන්නට යෙදුණු අපේ දෙමාපිය ගුරුවර ඥාති හිත මිත්‍රාදී ඒ සෑම සියලු දෙනෙකුන්ටම ඒ වගේම මේ කුසලය අනුමෝදන් වෙන යම්තා දෙවි දේවතා පිරිසක් සත්ව ප්‍රජාවක් වෙනමද ඒ සෑම සියලු දෙනෙකුන්ටමත් ඒ වගේම මේ ලෝකයේ බහැර ලෝකවල බහැර සක්වලවල සිටින මේ කුසලය අනුමෝදන් වෙන සෑම සියලු දෙනෙකුන්ටමත් මේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතුපනිස්රය වේවා. මෙලොව වාසී පරලොව වාසී පිට සක්වල වාසී මේ සමස්ත විශ්වය පුරාම සිටින සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු.